සුබම සුබ උදෑසනක් ඔබට අද මැයි මාසේ 31 වෙනිදා වෙසක් මාසයේ අවසන් දිනේදී සිරස FM පන්සල් මළුවේදී අපි මුණ ගැහෙනවා. අපේ මුණ ගැහෙන්නේ සුවිශේෂී කාරණාවකට. සිරස FM පන්සල් මළුවේදී අපි සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම. ඉතින් උන්වහන්සේගේ ධම හොඳින්ම හඳුනා ගන්න නම් මේ සිත සමාධිමත් විය යුතුයි. කුළු හරකෙක් වගේ හිතන හිතන පැතිවලට දුවන කිසිම හික්මීමක් නැති කිසිම විනයක් නැති මේ හිතට ඒ සියල්ල කියා දිය යුතුයි. අපට කිසිම අවනත භාවයක් නැති මේ හිත දහම නැමැති හුයෙන් බැඳ දමා මෙල්ල කරගත යුතුයි. එහෙම නොවුනොත් අපට සිදුවන්නේ ලෝකයේ සිදුවන සෑම දෙයක්ම තමාගේ හැටියට අරගෙන තමාගේ කරගෙන විඳවීමට පමණයි. ඒ නිසා විඳවීමෙන් ඈත් වෙලා සැනසීම අත්කරගන්න. ජීවිතය කියලා කියන්නේ සතුටින් විඳවන්නට පුළුවන් දෙයක් බව අවබෝධ කරගන්න අපට භවනාව පුරුදු පුහුණු කළ යුතුමයි. මේ හිත සමාධිමත් කරගත යුතුමයි. ඉතින් ඒ සඳහා පියවරෙන් පියවර අප යා යුතු මඟ පැහැදිලි කරගත යුතුයි. ඒ සඳහාමයි ඉතාමත් ගෞරවයෙන් මා ආරාධනා කළේ පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේට. පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ රටවල් 20ක පමණ ආරාමවලට මේ වන විට භාවනා කමටහන් ලබා දෙනවා. උන්වහන්සේ නා වූ ආරණ්‍ය සේනාසනේ ආරණ්‍ය සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ වගේම ප්‍රධාන කම්මට්ටානාචාර්ය ස්වාමීන් වහන්සේ දවනවා. විශේෂයෙන්ම මතක් කළ යුතුයි ගිහි කල ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයෙක් හැටියට තමයි අපේ ස්වාමීන් වහන්සේ කටයුතු කළේ. ඉතින් දැන් පැවිදි බිමට ඇතුළත් වෙලා උන්වහන්සේගේ ආර්ය මාර්ගයේ කටයුතු ඉතාමත් වීරියෙන් යුතුව සිද්ධ කරගන්න ගමන් ලෝකයේ රටේ දැනට ඇතිවෙච්ච ව්‍යසන තත්ත්වයන් මත අප කෙරෙහි ඉතාමත් කරුණාවෙන් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සූදානම් අපට මේ භවනා මාර්ගය වඩන හැටි සමාධිය වඩන හැටි පැහැදිලි කරලා දෙන්න සිරස FM පන්සල් මළුවේදී. එහෙමනම් ඔබ වෙනුවෙන් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේකින් අසන ලද ප්‍රශ්න මායකින් එක මේ මොහොතේ ඉදිරිපත් කරනවා. දැන් ඔබ සූදානම් පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ සමග සිදු කරන ලද සිරස FM පන්සල් මළුව සදහම් සාකච්ඡාව ශ්‍රවණය කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගෙන් මුලින්ම මා පැහැදිලි කරගන්නට කැමැති සමාධිමත් වූ සිතක් හා නොවූ සිතක් අතර ඇති වෙනස කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස දහමට අනුව අපට පැහැදිලි කරගන්න පුළුවන්?
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සමාධිමත් වූ සිතක් සහ සමාධිමත් නොවූ සිතක් අතර වෙනස අති විශාල වෙනසක් තියෙනවා. ඉතින් ඒ සමාධිමන්ත අයට අත්දැකීම් ලැබිලා ඇති, ඒ අය දන්නවා එහි වෙනස. සමහර කෙනෙකුට භවනාව දැන් උදේ ආරම්භ කරනවා. ආරම්භ කරනකොට මනසේ විශාල අපහසුතා ගොඩක් තියෙනවා. ඒ කියන්නේ තමන්ට සමහල්ලාට රාග සිත් තුළින් ඇතිවෙන වෙහෙස, දේශ සිත් තුළින් සමහර නුරුස්සන ගති ආදී දේවල් වලින්, ඒ වගේ මෝහ සිතුවිලි වලින්, ඒ වගේ මාන සිතුවිලි වලින් මේ වාගේ විශාල ප්‍රමාණයකින් පීඩාව ලබනවා. හිත කිසිම අරමුණක් නැතුව හේදුවනවා. මේ වාගේ තියෙන මනසක් භවනාව කරගෙන කරගෙන යනකොට හිත ඒකඟ භාවයකට පත් වෙනවා. ඒකඟ භාවයට පත් වුණාම තමන්ට දැනෙනවා සම්පූර්ණම වෙනස් ලෝකයකට ගියා වගේ. කලින් හිටපු ලෝකයක්, දැන් හිටපු ලෝකයක් සම්පූර්ණ වෙනස් ලෝකයකට ගියා වගේ දැනෙනවා. ඒ තමයි සමාධියේ ස්වરૂපය. අර කලින් තිබුණු රාගයෙන් පීඩා විඳපු ඒ සිතුවිලි දැන් නැහැ. දේශයෙන් ඒ වගේම අර නුරුස්සන ගති ආදී දේවල් වලින් තිබුණු දේවල් දැන් නැහැ. ඒ වගේම මාන්න ආදි දේවල් වලින් තිබුණු වෙහෙස කර දේවල් දැන් නැහැ. ඒ වගේම මනසේ තිබුණු අපහසුතා සියල්ලක් නැති වෙලා බොහොම සැහැල්ලු සාන්ත මනසක් සකස් කරලා දෙනවා. එතන මේ සරල උදාහරණයක්. Tamanṭa මොනත් අත්හදා බලන්න පුළුවන්. මේ පින්වතුන්ටම සමහර ලාවට භාවනාව ටිකක් කරලා සැහැල්ලු වෙන වෙලාවට මනසේ වෙනස. ඉතින් අන්නේ වෙනස ගැඹුරෙන් ගැඹුරට යනවා. සමාධි අවස්ථා බොහොමයක් තියෙනවා. ඉතින් මේ මූලිකම ලැබෙන්නේ අපිට පරිකර්ම සමාධිය. ඒතර මේ පරිකර්ම සමාධිය කියලා කියන්නේ මූලික සැහැල්ලුවක්, සතුටක්, ඒ වගේම භවනාවට තියෙන රුචිකත්වයක්, පරියංකේ එකන වාඩිලා ඉඳීමේදී අපහසුයක් නැතුව ඇති වෙන පස්සද්ධියක් වාගේ සරල ගුණාංග ටිකක් Tamanට මතුවෙනවා. ඊළඟට මතුවෙන්නේ උපචාර සමාධිය. උපචාර සමාධියේදී භවනාව බොහොම රසවත්. මනස ආලෝකමත් වෙනවා. ඒ කියන්නේ මනස සාමාන්‍යයෙන් කෙනෙකුට ඇස් දෙක වහගත්තාම තියෙන අඳුරු ස්වභාවයක්. නමුත් උපචාර සමාධියේදී එහෙම නැහැ. ඇස් දෙක වහගත්තාම තියෙන ආලෝක ස්වභාවයක්. ප්‍රභාසර ගතියක්, පලාතම එළිය වැටිච්ච ගතියක්. ඉන්න කාමරේම සමහරලාටේ ප්‍රදේශයේම එළිය වැටිච්ච ගතියක් එක්ක ආරම්මණය තුල ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට කියන උපචාර සමාධිය කියලා. ඊටත් එහා සමාධිය තියෙනවා අර්පණා සමාධිය. කියන්නේ ධ්‍යාන සමාධිය. දැන් අර්පණා සමාධියේ වර්ග තියෙනවා 8ක් තියෙනවා. මේවට කියනවා අට සමාපත්තිය කියලා. ඒතර හිත ධානාගත වෙනවයි කියලා කියන්නේ හිත ආරම්මණයට ගිලා බහැ ගන්නවා. දැන් අපි කියවනේ අර උපචාර සමාධියේදී ආලෝකයක් මනසේ හැදෙනවයි කියලා. ඒතර ආලෝකය හැදුනහම ඒ ආලෝකයේ තුල හිත සමාධිය කළාම ඒ සමාධිය ගැඹුරට බහැ ගන්න. ඒ බහැ ගත්තාම හිත පිට අර මොනකට යන්නේ නැහැ. යන්නේ නැති වෙන්න කාරණය තමයි මේ ආරම්මණය ගිලා බහැපු ස්වභාවයත් ඒ වගේ මේකේ තියෙන රසයත්. හරියට දැන් බලන්න අපිට හොඳ ආහාර වර්ග කීපයක් ලැබෙනවා. ඒ අතර එක ආහාරයක් ලැබෙනවා පුදුමාකාර රසයක්. ඒ රසවත් ආහාරය ලැබුණොත් අපි අනෙක් ආහාර වලට යන්නේ නැහනේ. අර ආහාරයම භුක්ති විඳිනවා. මොකද එවැනි ආහාරයක් භුක්ති විඳීමේදී මේ නහර පිනා යනවා. තමන්ගේ ස්නායු ටික පිනාගෙන යනවා. අන්න ඒ ගතිය මේ ධ්‍යාන සමාධිය ලැබෙනවා. ඉතින් අන්නේ ලැබෙන්න ඕ සමාධියට කියනවා අර්පණා සමාධිය. ඒ ආරම්මණයට හිත ගිලා බහැ ගන්නවා. වෙන ආරමුණු නැතුව ඒ ආරම්මණය තුල ඉන්න පුළුවන් ශක්තියක් නිර්මාණය වෙනවා. ඒකට කියනවා අර්පණා සමාධිය පළම එක. ඒ පළම සමාධිය තුට කරුණු පහක් එක්ක තමයි මේ පළම ධ්‍යාන සමාධිය පිහිටන්නේ. ඒ කියන්නේ විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියලා. විතර්කය කියලා කියන්නේ ආරම්මණයට හිත නංවලා ගන්න ස්වභාවය. ඒ කියන්නේ වෙන අරමුණකට යන්න දෙන්නේ නැතුව ඒ අරමුණටම හිත ඇදලා ගන්නවා. දැන් අපේ යම් තැනකට කෙනෙක් එක්කගෙන යනවා වගේ හරියට ඒ ආරම්මණයටම හිත ඇදගෙන යනවා. ඒකට කියනවා විතර්කය. ਵਿਚාරය කියලා කියන්නේ එහෙම ආරම්මණයට වැටුනහම ටික වේලාවක් පවතිනවා. ඊළඟ ප්‍රීතිය කියලා කියන්නේ මේ මානසිකව ඇති කරන්නා ප්‍රීතිමත් ස්වභාවය, හොද වැඩිච්ච ස්වභාවය. සුඛය කියලා කියන්නේ සැහැල්ලු කරන ස්වභාවය, නිකන් අහසින් ඉන්නවා වගේ. ඒකාගතාවය කියලා කියන්නේ හිත වෙන අරමුණකට යන්නේ නැහැ. මේකමයි අරමුණ. පැය භාගයක් කරේ, පැයක් කරේ, දෙකක් කරේ ආරම්මණය මේකමයි. මෙන්න මේ කරුණු පහත් එක්ක අර හිත ආරම්මණයට ගිලා බැහැගෙන වාසය කරනවා නම් ඒකට කියනවා පඨම ධ්‍යාන සමාධිය කියලා. ඊළඟට සමාධියේ කාලයක් හුරු වුණා නම් ඒ විතක්ක ਵਿਚාර දෙක නැතුව අංග තුනකින් අර්පණාගත වෙන්න පුළුවන් ශක්තියක් උපදිනවා. ඒකට කියනවා ဒုတိය ධ්‍යාන සමාධිය කියලා. ඊළඟට ඒ විතක්ක ਵਿਚාර ප්‍රීති තුනම නැතුව සුඛයත් ඒකාගතාවයත් එක්ක අංක දෙකකින් සමාධිමත් වෙන්න පුළුවන් නම් අර්පණාගත වෙන්න පුළුවන් නම් කියන්නේ ඒකට ගිලා බැහැගෙන වාසය කරන්න පුළුවන් ගතිය හැදෙනවා නම් ඒකට කියනවා තතිය ධ්‍යාන සමාධිය කියලා. ඊළඟට ඒ සුඛය වෙනුවට උපේක්ෂාව සහිතව ආරම්මණයට ගිලා බැහැගෙන ඉන්න පුළුවන් නම් ඒකට කියනවා චතුත්ථ ධ්‍යාන සමාධියයි කියලා. මෙන්න මේ වාගේ රූපාවචර ධ්‍යාන හතරක් තියෙනවා සමාධි. ඒතර මේ ඔක්කොම සමාධි ගණයට වැටෙනවා. පළමුවෙන්ම උපචාර සමාධිය සමාධි ගණයට වැටෙනවා. පඨම ධ්‍යානයේ සමාධි ගණයට වැටෙනවා. ဒုတိය ධ්‍යානෙ, තတိය ධ්‍යානෙ, චතුත්ත ධ්‍යානෙ. ඊළඟට අපි ධ්‍යාන වශයෙන් අරූප ධ්‍යානෙ යම් බඳු කසින භවනාවන් කරන්නට ඕනේ. ඒවා සම්බන්ධව අපි ඉදිරියේ කියලා දෙන්නම්. කසින භවනාවක් යම් කෙනෙක් පුහුණු කළා නම් පඨවි කසිනේ කියන්නේ. පඨවි ආරම්මණය පාද කරගෙන පඨවි කසිනේ හරහා ධ්‍යාන හතර උපදවා ගන්නවා. අපි මේ දැන් කිව්වා වගේ පඨම ධ්‍යානෙ, ဒုတိය ධ්‍යානෙ, තတိය ධ්‍යානෙ, චතුත්ත ධ්‍යානෙ කියන ධ්‍යාන හතර උපදවා ගන්න. එන්න අනතුරුව ඒ කසින ආරම්මණය අයින් කරලා අනන්ත ආකාශ අරමුණු කර ගන්නවා. අනන්ත ආකාශ ඉතින් කලම් පළමෙන් පුහුණු වෙන්නට ඕනේ. ඒ පුහුණු වෙන කාලේ අපි භාවිතා කරනවා අනන්තෝ ආකාශෝ, ආකාශං අනන්තං, අනන්තං ආකාශං. මේ වාගේ වචනයක් භාවිතා කරමින් මේ සමාධිමත් කරනවා. ටික වේලාවක් යනකොට අනන්ත ආකාශය අරමුණු වෙනවා. ඒ තුල හිත අර්පණාගත කරන්න පුළුවන් වෙනවා. වචනේ භාවිතයවි අයින් කරනවා. සමාධි විතරක් පවත්වා ගන්නවා. මේ විදිහට අනන්ත ආකාශය අරමුණු කරගෙන ආකාසානංචායතන අරූප ධ්‍යාන පුදවා ගන්නවා. ඒ වගේම අනන්ත විඥාන අරමුණු කර ගන්නවා. ඒ ආකාශයේ අනන්තය වශයෙන් අරමුණු කරලා සමාධියක් හදාගත්තානේ. ඒ සමාධියේ විඥානය අනන්තයි කියලා අරමුණු කර ගන්නවා. ඒ වගේ අනුපිළිවෙලක් තියෙන අපි මේ කෙටියෙන් කියන්නේ සමාධියෙන් පිළිබඳව කරුණු ටිකක් වටහා ගන්න කැටියනෝ කියන්නේ. පසු කාලයේ එන දවසක අපේ මේවා අනුපිළිවෙලට වඩන ආකාරයත් විස්තර කරලා දෙන්නම්. දැනට මේ කියලා දෙන්නේ සමාධියක ස්වභාවය. ඊට අනන්ත විඥාන අරමුණු කරගෙන විඥානං අනන්තං, අනන්තං විඥානං කියලා මනස පුහුණු කරවාගෙන සමාධි කරනවා. සමාධුණන් පස්සේ අර වචන භාවිතා කරන්නේ නැහැ. ඒ අනන්ත විඥාන අරමුණු කරගෙන සමාධිය දිගට පවත්වා ගන්නවා. මේ විදිහට අරූප ධ්‍යාන වල දෙවෙනි සමාධිය විඥානං චාතන සමාධිය පුදවා ගන්නවා. ඒ සමාධියත් හොඳට පුරුදුනම් පස්සේ ඒ විඥානියත් ශුන්‍ය භාවය අරමුණු කර ගන්නවා. කිසිවක් නැහැ කියලා. නත්ති කිංචි කියන ආරම්මණය පාදක කරගෙන මනස පුහුණු කරවලා කිසිවක් නැහැ කියන තැනේදී සමාධිය පුහුණු කරවා ගන්නවා. ඒකට කියනවා විඥානංච ආකින්චඤ්ඤාතන සමාධිය කියලා. ඒ සමාධියත් හොඳට පුහුණු නම් පස්සේ ආකින්චඤ්ඤාතන කියන්නේ කිසිවක් නැහැ කියලා. ඒ මනස පුහුණු කරපු ඒ සිත හේතුළ ශාන්ත බව ප්‍රණීත බව අරමුණු කර ගන්නවා. අනන්තයට දක්වා කිසිවක් නැහැ කියලා මනස පුහුණු වුණා. ඒ සිතේ ශාන්ත බව ප්‍රණීත බව අරමුණු කර ගන්නවා. සන්තමේතම් ප්‍රණීතමේතම් ඒතං සන්තං ඒතම් ප්‍රණීතම් මේ වගේ වචන භාවිතා කරලා ඒ සමාධියත් පුහුණු කරවා ගන්නවා. මේකට කියනවා නේව සංඥා නා සංඥායතන සමාධිය කියලා. ඉතින් මේ මෙහෙම කියුවට මේ සමාධි බොහොම ගැඹුරුයි. ත්‍රිපචාර සමාධියට වඩා ගැඹුරුයි අර්පණා සමාධියේ පඨම ධ්‍යාන. පඨම ධ්‍යානයට වඩා සමාධිය ගැඹුරුයි ဒုတိය ධ්‍යානය. ဒုတိය ධ්‍යානයේ සමාධියට වඩා තတိය ධ්‍යානයේ සමාධිය ගැඹුරුයි. තတိය ධ්‍යාන සමාධියට වඩා චතුත්ත ධ්‍යාන සමාධිය ගැඹුරුයි. ඊටත් වඩා මේ අරූප ධ්‍යානයකින් එකින් එක ගැඹුරු බවට පත් වෙනවා. හිතෙන් බොහෝ යෝගින් වහන්සේලාට මේ චතුත්ත ධ්‍යාන සමාධිය අවස්ථාවේදී මේ හුස්ම පවා නැති වෙලා යනවා. හුස්ම ගැනීම පවා නැති වෙලා බොහෝම ගැඹුරු සමාධියෙන් වලට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ වාගේ මේ සමාධියවල ස්වરૂපය. මෙන්න මේ සමාධියවල කුඩාම සමාධියේ ඉඳන් මේ ඉහළම අරූප ධ්‍යාන සමාධිය දක්වා සමාධි ගුණාංග එක ආසන්නයි. ඒ කියන්නේ සමාධි ගුණාංගය වශයෙන් ගත්තොත් එහෙම අපි දන්නවා මේ කායික වශයෙන් සැහැල්ලු බව හැදෙනවා. පස්සද්ධිය හැදෙනවා. මානසික වශයෙන් බොහොම සැහැල්ලුවක් පස්සද්ධියක් හැදෙනවා. ඒ වගේම මානසික වශයෙන් තමන්ගේ හිතට තිබුණු පීඩාකාරී අසහනකාරී නීවරණ ධර්මයන් සියල්ලංගෙම තමන් අතමිදුණු කෙනෙක් බවට පත් වෙනවා. ඒ බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් වාසය කිරීමේ ශක්තිය ඇති කරලා දෙනවා. ඒ උදේ වරුවේ සමාධියට සම්වැදුනා නම් දවස මුළුල්ලේම ඒ ශක්තිය පිහිටා ගන්නවා. දවසට එක වරක් හෝ සමාධිගත වුණා නම් මුළු දවසේ මේ සමාධි ශක්තිය පිහිටන බලයක් තියෙනවා. ඒ කියන්නේ සමාධියේ ශක්තිය හරියට හොඳ ආහාර වේලක් අපි අනුභව කළා නම් දවසේ මේ ශක්තිය පිහිටනවා වගේ මේ එක සමාධි එක මොහොතක් සමවදුනා නම් එහි ශක්තිය දිගට අල්ලා හිටිනවා. මෙන්න මේ වාගේ ශක්ති විශේෂයක් තමයි මේ සමාධිය කියලා කියන්නේ. ඊට මේ අපි විස්තර කළේ සමත සමාධියන් පිළිබඳව. මේ සමත ආරම්මණයක් පාදක කරගෙන දිනු කර ගන්නා සමාධිය. හැබැයි මේ සමාධියවල තවත් දේවල් තියෙනවා. විපස්සනා ආරමුණු පාදක කරගෙන දිනු කරන සමාධියත් තියෙනවා. ඒවට කියන විපස්සනා සමාධිය කියලා. තව ආකාරයකින් අපි කියන විපස්සනා ඥාන කියලා. ඉතින් මේ සමාධියවල ස්වરૂපය සමත සමාධියකදී ස්වභාවය සැහැල්ලු බව, සතුටු බව, ඒ වගේම අර්පණා වෙන බව මේ වගේ දේවල් තියෙනවා. ඒකම තමන්ගේ චිත තුළ කලින්ට වඩා හොඳට නුවණ වැඩ කරනවා. වෙනත් දේවල් හොඳට වැඩ කරනවා. කල්පනා ශක්තිය කලින්ට වඩා ගොඩාක් වැඩි කරලා දෙනවා. කලින් කල්පනා ශක්තිය තිබුණා තමයි. හැබැයි සමාධි මන්ත භාවයෙන් පස්සේ කල්පනා ශක්තිය ගොඩාක් වැඩි කරලා දෙනවා. අරට වඩා ගොඩාක්. ඒකනේ ওই භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්න කරන්නේ. සමාහිතෝ භික්ඛවේ යථාභූතං පස්සති පජානාති කියලා. එතන මහණනේ යම් කෙනෙකුගේ හිත සමාධි වුණා නම් මේ ලෝකයේ තුල තියෙන මේ මහා භූතයන්ගේ එහෙම නැත්නම් ලෝකයේ තියෙන මේ පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වභාවය කොහොම පැහැදිලිව දැක් ගන්න පුළුවන්, පැහැදිලිව අවබෝධ කර ගන්න පුළුවන්. මේ සමාධියේ ස්වરૂපය. ඒ කියන්නේ නුවණ වැඩ කරනවා සමාධිය තුල, සතිය වැඩ කරනවා සමාධිය තුල, ඒ වගේම හිතේ එකඟ බව හොඳට පිළිහිටනවා, ඒ වගේම නීවරණ ධර්මයන්ගෙන් පීඩාවක් නැහැ, දවස බොහොම පිරිච්ච ගතියක් තියෙනවා, ඒ වගේම දවසේ බොහොම ධනාත්මක සිතුවිලි ප්‍රමාණයක් පිළිහිටනවා. මේ වාගේ විශේෂ ගුණාංග බොහෝමයක් පිළිහිටනවා. ඒ තමන්ගේ පෞද්ගලික ජීවිතය. ඒ වගේම අපි මේ වාසය කරන්නේ ලෝකයක් එක්ක. ලෝකයක් එක වාසය කරනකොට බාහිර කරුණොත් ඒවට උදව් උපකාර වෙන ශක්තියක් තියෙනවා. ස්වභාව දාමෙන් තමන්ට උපකාර ලැබෙනවා. ඒ වගේම තමන්ගේ යාළු හිත මිත්‍රාදීන්ගෙන් උපකාර ලැබෙනවා. වෙනත් තමන් යම් යම් ප්‍රදේශයකට ගමන් කළා නම් ඒ තැන්වලින් තමන්ට උදව් උපකාර ලැබෙනවා. මේ වාගේ මේ සමාධිවන්ත භාවය කියන එක පින්වතුනේ තමන්ට විශාල ශක්තියක් උපදලා දෙනවා පමණක් නෙමෙයි, තමන් යන්නේ අනතන ඒ ශක්තිය තමන්ට පෙන්වන් කරලා දෙනවා. ඒකම සියල්ලක්ම සමාධිහින්ද වෙන්න බෑ. යම් බඳු සුළු ප්‍රමාණයක් ඍණාත්මක දේවලුත් එන්න පුළුවන්. සංසාරයේදී තමන් කරගන්නා ලද යම් බඳු අකුසල විපාකයන්ගේ විපාක වාරවල කොටසක් එන්න පුළුවන්. නමුත් බහුතරයක් විපාක වාර මේ සමාධිවන්ත භාවය නිසා අයින් කරලා දෙනවා. ඒ වගේම තමන්ට රෝගාබාධ විශාල ප්‍රමාණයක් මේ සමාධිවන්ත භාවය නිසා අයින් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපි හිතමු සමාධිවන්ත පීමට පෙර ආටුව යම් කෙනෙකුට තිබුණා ප්‍රබල ලෙසම ශරීරයේ තිබුණා මේ රුධිර පීඩනය, ඒ කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් කියලා කියන්නේ. මේ රුධිර පීඩනය තිබුණා නම් විශාල ප්‍රමාණයක් මේ සමාධියත් එක්ක අඩු කරගන්න පුළුවන්, බෙහෙත් පාවිච්චි කරන්න වෙනවා. නමුත් ඒට වඩා විශාල ප්‍රමාණයක් මේ භාවනාව නිසා පාලනය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. දියවැඩියා රෝගයක් හිටියා නම් විශාල ප්‍රමාණයක් මේ භාවනාව නිසා පාලනය කරගන්න පුළුවන් වෙනවා. තවත් ශරීරාබාධ තියෙනවා නම් ඒවා විශාල ප්‍රමාණයක් පාලනය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. තවත් විශේෂ රෝගාබාධ එන්න තිබ්බා නම් ඒවා විශාල ප්‍රමාණයක් අයින් කරගන්න පුළුවන්. මේ පිළිකා වගේ රෝග, වෙනත් ඒ වගේ රෝගාබාධ එන්න තිබුණා නම් ඒවා අයින් කරගන්න ශක්තියක් මේ භාවනාව තුළ තියෙනවා. මේ වාගේ කුසල විපාක විශාල ප්‍රමාණයක් හදලා දෙන්නේ මේ සමාධියෙන්. අකුසල විපාක විශාල ප්‍රමාණයක් අයින් කරලා දෙන්නේ මේ සමාධියෙන්. එනිසා සමාධිය කියනකොට පින්වතුනේ ජීවිතය සම්පූර්ණයම පරිවර්තනය වෙච්ච ජීවිතයකට ධනාත්මක විශාල ශක්ති ප්‍රමාණයක් එක්කව කරලා දෙන්නව ශක්ති විශේෂ බොහොමයක් හදලා දෙනවා. අන්න ඒවා පිළිබඳව කලමෙන් අහලා තියාගෙන අපි අනුපිළිවෙලින් මේ සමාධිය වඩන්න උත්සාහවත් වෙන්නට ඕනේ. මෙහෙම අපි ගුණාංග කියනකොට සමහර අයට හිතෙන්න පුළුවන් අනේ මාත් භවනා කරන්න ඕනේ මාත් ඉක්මනින් කරන්න ඕනේ ඉක්මනින් සමාධි පුදවන්න ඕනේ මෙහෙම දැඩි වීර්ය කරන්න හිතෙන්න පුළුවන් එහෙම එකපාරට කරන්න යන්න එපා පින්වතුනි භවනාවක් කරනකොට අනුපිළිවෙල ක්‍රමයක් තියෙනවා අපි අධ්‍යාපනයක් කරනකොටත් අනුපිළිවෙල ක්‍රමයක් තියෙනවා පාරේ වාහනයක් කෙලවනකොටත් අනුපිළිවෙල ක්‍රමයක් තියෙනවා ඒ වගේම වෙනත් අපේ රැකී ආරක්ෂාවක් කරනකොටත් අනුපිළිවෙල ක්‍රමයක් තියෙනවා අන්න ඒ නිසා අපි සුළුයෙන් පටන්ගෙන ආරම්භ කරගෙන ටික ටික කරගෙන යන්න සමාධිය අධ්‍යක්ෂින් ලැබෙනකොට ගුරු උපදේශ මත ඒවා තව දුරටත් වැඩි දියුණු කරගෙන යන්න මෙන්න මේ වගේ සමාධියක අධ්‍යක්ෂීම් සමාධි නැති කෙනාගේ එතකොට මනස තුල ගත්තාම පෙන්වතුනේ ඒ කෙනාගේ මනස තුල තියන්නේ මේ රාගය දේශය මෝහය මාන්නය මේ වගේ අකුසලයන් වැඩි ඔහුට හරේ පීඩාකාරේ දැන් ඒ පීඩාකාරී බව නිතරම තියෙනවා තමන්ගෙත් තියෙන ඍණාත්මක ගතිය තමන්ගේ පෞල් පරිශ්‍රයනොත් ඒ ඍණාත්මක ගතිය වැඩි අඬදබර රණ්ඩු ප්‍රශ්න මේවා වැඩි රැකී ආරක්ෂා කරන තැන් වලට ගියත් ඒ ප්‍රශ්න වැඩි ඇසුරු කරන ජන සමාජයට ගියත් ඒ ප්‍රශ්න වැඩි මෙන්න මේ වගේ සමාධියක් නැති කෙනෙකුගේ ජීවිතය මේ ඉතා ඉක්මනින් පරිවර්තනය වෙනවා ඉතා ඉක්මනින් චංචල භාවයට පත් වෙනවා ඉතා ඉක්මනින් අසහන භාවයට පත් වෙනවා ඉතා ඉක්මනින් පීඩිත භාවයට පත් වෙනවා මේ නිසා මේ වගේ සමාධිය අතර ලොකු වෙනසක් තියෙනවා මේව අත්හදා බලලා තමයි ඔය බටහිර රටවල් වල මේ බෞද්ධ නොවු අය පවා මේ සමාධි පුරුදු කරවනවා ඔය කලමනාකරණ ශේත්‍ර වාගේ ශේත්‍රයන් තුල ඒ අය පුහුණු කරනකොට මේ හැමෝටම මේ භවනාවන් පුහුණු කරනවා ඒකට හේතුව තමයි පින්වතුනේ මේ කලමනාකරණ ශේත්‍ර වාගේ ශේත්‍ර හොඳට කල්පනා කරන්න ඕන ශේත්‍ර ලොකු වගකීමක් තියෙනවා ඒ වගේම ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා ඒ කෙනාගේ මනස පීඩිතකාරී වුණ සමහර වැඩ කරන අය පිළිබඳව තරහයෙන් වෛරයෙන් අසතුටෙන් වැඩ කරනවා නම් ඒ වැඩ කරනකොට ඒ කෙනාට හොඳ අදහස් වෙනවා අඩුයි ආයතනයට එක පාඩුවක් ඒ නිසාවෙන් ඒ කෙනාට මනස සැහැල්ලු කරවගෙන ආයතනයක් ගත්තාම නරකයි ඉන්නව හොඳයි ඉන්නව ඒක අනිවාර්යෙන් තියෙන දෙයක් ඒ වුණාට නරකිනාත් එක්ක තරහක් කරන් වැඩ කරන්න ගියොත් අමාරුයි ඒ කෙනාටත් අපි කරුණාවෙන් මෛත්‍රියෙන් එයාගෙන් ගතවතු ප්‍රමාණයක් වැඩ ගන්නවා හොඳ කෙනාගෙන් පුළුවන් ප්‍රමාණයක් වැඩ ගන්නවා මේ විදිහට ඥානාන්විතව ඉවසිල්ලෙන් කටයුතු කරන්ඩ ඒ ශේෂ්ත්‍ර වලට පවා මේ භවනාව ප්‍රයෝජනවත් වෙනවා ඉතින් හැම ශේෂ්ත්‍රයකටම ප්‍රයෝජනවත් වෙනවා අපිට හමු වුණ එක වෛද්‍යවරයෙක් එතුමා කියනවා එතුමා කලින් දන්නේ නැතුව මේ භවනාව කළා ආනාපාන සති භවනාව කළා ඉතින් භවනා කරනකොට බොහොම සැහැල්ලුවක් වෙනවා සතුටක් වෙනවා ආලෝකයක් තියෙනවා ඉතින් ඒ ආලෝකයේ මත පිහිටාගෙන දවසේ ආරම්භ කරනවා මුළු දවසේම විතා වටිනා ශක්තියක් තියෙන පිරිච්ච ගතියක් තියෙනවා බොහොම ශක්තිමන්තව තමන්ගේ රාජකාරී කටයුතු කරනවා දවස නිකන් වැඩ නොකළා වගේ තමන්ට පුදුමාකාර ශක්තියක් තියෙනවා මේ වාගේ තමන්ගේ අධ්‍යක්ෂින් කිව්වා තමන් ඒ වාගේ දීර්ඝ කාලයක් කරලා තියෙනවා හැමදාම භවනා කරලා වැඩ ආරම්භ කරලා තියෙනවා බලන්න කොච්චර වෙනසක්ද කියලා. ඒතර සමාධිමන්ත කෙනෙකුට සමාධි මුනම් පස්සේ දවස ගෙවෙනවා දැයින්නේ සතුටෙන් ගෙවා ගන්න පුළුවන්. දවස බොහොම සැහැල්ලුවෙන් කොච්චර වැඩ කළත් තවත් වැඩ කරන්න පුළුවන් ශක්තියක් පිටනවා. මේ වගේ ශක්තියක් මෙහිත එකඟ වුනම් පස්සේ තියෙනවා. දැන් මේ පිංගුතුන් අහලා ඇති ඉතින් ඒ වගේ අවස්ථා බොහොමයක්. එක කුඩා කතාවක් මං කියන්නම්. අපි ගාවට ආව තරුණ විදේශික මහත්මේ එතුමා කියනවා එතුමා හමුදා පුහුණුවක් එරටේ අනිවාර්ය කරලා තිබුණා හැමෝම හමුදා පුහුණුවක් කරනවා මෙතුමාට කිලෝමීටර් 10ක් දුවන්න තියෙනවා ඉතින් හරියම අමාරුයි මේක දුවන්න හරියම වෙහෙසයි භවනාවක් ගැන දන්නේ නැළු එක් කාලේ නමුත් හිතනාලු දැන් මේ වෙහෙස ගැන හිත හිතා දුවනකොට තවත් වෙහෙසයි ඒ නිසා මං හිතන්නේ නැතුව මේ හුස්ම ගන්න එක දිහා බල බල මං දුවන්නම් කියලා මෙයා දුවන්න පටන් ගත්තලු හුස්ම ගන්න එක දිහා බලාගෙන ඉතින් එතන ටික වෙලාවක් කනකොට හිත එකඟ භාවයට පත් වෙනවලු කිලෝමීටර් 10ම දුවලා ආවහම බොහොම සැහැල්ලුවක් කිසිම බරක් නැහැ අර අමාරුකම ඔක්කොම අතුරු දහන් උනායි කියලා මතක් කළා අන්න ඒ වගේ පින්වතුනේ අපි යම් දෙයකට හිත එකඟ භාවයට පත් කරලා කටයුතු කරනවා නම් ඒ දේ තුළ විශාල ශක්තියක් තියෙනවා හැකී ආරක්ෂාවක් කරනවා නම් එකඟ භාවයෙන් කටයුතු කරනවා වාහනයක් එලවනවා නම් වෙන වෙන දේවල් වලට දෙන්නේ නැතුව එකඟ භාවයෙන් වාහනය එලව ගන්නවා ඒවගේ වෙනත් අපේ කටයුත්තක් කරනවා නම් එකඟ භාවයෙන් යුතුව කටයුතු කරනවා නම් සමාධි ලක්ෂණ ටිකෙන් ටික හැදිලා ඇවිල්ලා ජීවිතය හොඳ වටිනා ජීවිතයක් බවට පත් වෙනවා. මෙන්න මේ වාගේ කරුණු බොහෝමයක් මේ සමාධිය සම්බන්ධව කරුණු කියන්න තියෙනවා. ඉතින් දීර්ඝ වුණා වෙන්න පුළුවන්. එනමුත් ඒ කරුණු දැනගන්න අවශ්‍ය නිසා අපි කරුණු ඉදිරිපත් කළා.
බොහෝම පින් අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්ස, සමාධිමත් වූ සිතක් සහ නොවූ සිතක් අතර ඇති වෙනස ඔබ වහන්සේ ඉතාමත් හොඳින් අපිට පැහැදිලි කර දුන්නා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපේ ස්වාමීන් වහන්ස, සමාධිය තුළින් ළඟා කරගත හැකි සැනසීම තවදුරටත් අපිට ගැඹුරින් පැහැදිලි කරගන්නට පුළුවන් නම් ඉතාමත් වටිනවා. විශේෂයෙන්ම කාරණා වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන් නම්, කරුණු හැටියට පෙන්වා දෙන්න පුළුවන් නම් ඉතාමත් වැදගත් ස්වාමීන්ද්‍රයන්න් වහන්ස.
එකක් තමයි භවනාවෙන් ලබා ගන්න පුළුවන් කායික වශයෙන් සැහැල්ලුව. දැන් භවනා කරන්න කලින් වාඩිලා ඉන්න අමාරුයි, පුටුවකවත් වාඩිලා ඉන්න අමාරුයි, හරිම අපහසුයි මේ ජීවිතය. හැබැයි භවනා කරගෙන කරගෙන යනකොට කායික වශයෙන් අර අමාරුකම් ඔක්කොම අතුරු දහන් වෙලා සැහැල්ලුවක් අහසින්නවා වගේ වෙනවා. මොන ඵලමෙන් භවනාවෙන් කරගෙන යනකොට ලැබෙන දේවල්. ඊළඟට අපි කියුවා හිත එක අරමුණක ඉන්න බෑ, ඒ ගති අතුරු දහන් වෙලා ගිහිල්ලා එක අරමුණක ඉන්නවා. ඒ වගේම හිත කලින් අඳුරු ස්වභාවයක් මොන භවනා කරගෙන යනකොට යනකොට ඔන්න ආලෝකමන්ත ස්වභාවයක් මනසේ හැදිලා නිර්මාණය වෙලා හරියට විශාල ආලෝකයක් ඇතුලේ ඉන්නවා වගේ, මේ වගේ ස්වභාවයක් භවනාවයන් තුළ තව අත්දැකීම් බොහෝමයක් තියෙනවා. අපි කලින් කිව්වා වගේ අපිට නොපෙනෙන අදෘශ්‍යමාන වශයෙන් අපේ කර්මය ශක්තිමන්ත වෙනවා, හොඳ කර්මයක් නිර්මාණය වෙනවා. ඒ කර්මය හරහා රෝගාබාධ විශාල ප්‍රමාණයක් අයින් කරගන්න පුළුවන් වෙනවා. නිරෝගීකම බොහෝ කාලයක් පවත්වන්න පුළුවන්කම ලැබෙනවා. දීර්ඝායුෂ බොහෝ කාලයක් පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ජන සමාජයෙන් බොහෝ උපකාර ලැබෙනවා. මිනිස්යන්ගෙන් උපකාර ලැබෙනවා, දෙවියන්ගෙන් උපකාර ලැබෙනවා, ස්වභාව ධාමයෙන් පවා උපකාර ලැබෙනවා. මේ වාගේ විශාල ශක්ති විශේෂ ප්‍රමාණයක් මේ භවනාව හරහා ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
මෙවන් මිලකල නොහැකි සැනසීමක් සහනයක් ඔබේ ජීවිතයට ලැබෙනවා නම්, ඇයි ඔබ තවමත් ප්‍රමාද? ඇයි ඔබ තවමත් භවනාව වඩන්නේ නැත්තේ? හිත සමාධිමත් කරගන්නේ නැත්තේ? සමහර වෙලාවට ඔබට මේ මොහොතේ පෞද්ගලිකව හිතෙන්නට පුළුවන්, මම හිත සමාධිමත් කරගන්නවා, මම භවනාව වඩනවා, මම භවනා කමටහන් උපදේශකවරයෙක් මුණ ගැහෙනවා, මේ ආදී විදිහට ඔබට හිතෙන්නට පුළුවන්. ඒ සිතුවිල්ල සිතෙන් නොමැකී යාමට පෙර වීරය වඩවාගෙන හිත සමාධිමත් කරගන්නට වීරය කරන්න භවනා කමටහන් ගුරුවරයෙක් මුණ ගැහිලා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගෙන අප්‍රමාදීව භවනාව වඩන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා, මතක් කරනවා. අපේ ස්වාමීන් වහන්ස, භාවනාවට මනස සූදානම් කරගන්න ඕනේ කොහොමද? හැම දෙයකටම පිළිවෙලක් තියෙනවා. ඒ නිසා මේ පිළිවෙල මොකක්ද භාවනාවට යොමු වන කෙනෙක්ගේ? මෙන්න මේ කාරණියත් පැහැදිලි කර ගැනීම අතිශයින් වැදගත් වෙනවා ස්වාමීන් වහන්ස.
දැන් අපේ යම් කටයුත්තක් කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුම් කරනවා ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශාව කියන ඉර්ධිපාද. එකෙන යමක් අපිට සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරුණු ටික තමයි මේවට ඉර්ධිපාද කියලා කියන්නේ. අන්න ඉර්ධිපාද අපිට අවශ්‍යයි. පළමුවෙන් තමන්ට භවනාවක් කරන්ඩ මනස සෝදානම් කරගැනීමේදී කරුණු ටිකක් මේ පොත්පත් වලින් හෝ වේවා, ස්වාමීන් වහන්සේලාගෙන් අසා දැනගෙන හෝ වේවා, මෙවැනි දේශනා ක්‍රම වලින් හෝ වේවා, මේ කරුණු ටිකක් අපි පළමුවෙන් දැනගන්නවා. මොකද අපිට පුංචි අවබෝධයක් අවශ්‍යයි. මොකද්ද මේ අපි කරන්න යන දේ පිළිබඳව? දැන් අපේ වෛද්‍ය වෘත්තියක් නම් අපේ වෛද්‍ය වෘත්තිය අධ්‍යාපනයක් කරන්න චුට්ටි අවබෝධයක් අපිට අවශ්‍යයි. එහෙම නැත්නම් අපිට ඒ වෙනුවෙන් සුදුසු කෙනෙක් ඒ වෙනුවෙන් යොමු කරවන්නට ඕන. එහෙම නැත්නම් තමන් අවබෝධයෙන් කරනවා නම් මේ කරුණු ටික වටහා ගන්නට ඕන. දැන් ওই විදේශික අය එහෙම හොඳට ඉස්සෙල්ලා කියවනවා. මොකද්ද මේ භවනා ජීවිතේ, මොකද්ද මේ පැවිදි ජීවිතේ හොඳට කියවලා තේරුම් අරගෙන තමයි ඒ කට්ටිය එන්නේව අනුගමනය කරන්නේ. ඒ නිසා බොහොම වීරියවන්ත මේ කට්ටිය ඒ කටයුත්ත කරගන්නවා. අපිත් පළමුවෙන් දහම් කරුණු ටිකක් තේරුම් ගන්නවා. අනික් අය භවනා කරනවා, අපේ නිවසේ කෙනෙක් භවනා කරනවා, ඒ හින්දා මම භවනා කරනවා. ඒකත් කමක් නැහැ. නමුත් ඊට වඩා අපේ මේ වගේ ඉලක්කයන් තියාගෙන කරන එක වැදගත් වෙනවා. භවනාවන්ගෙන් ඉලක්කයන් හරිය ආකාරයෙන් තියාගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. ඉතින් අන්න ඒ නිසා ඵලමෙම ඒ ඉලක්කයන් තේරුම් ගන්න අපේ ධර්ම ශ්‍රවණය කිරීම හෝ පොත්පත් කියවීම හෝ ගුරු ස්වාමීන් වහන්සේලා හෝ එහෙම නැත්නම් ගුරු උපදේශක මහත්තුරු නොනා මහත්තුරු හෝ නිවැරදි අය අපේ ඇසුරු කරන්නට ඕන. එතනදී නිවැරදි අය ඇසුරු කිරීමේදී විශේෂයෙන් කල්පනාකාරී වෙන්න. ජන සමාජයේ මේ හොඳ උපදේශනයක් තියෙනවා දුබල එකක් තියෙනවා ඒක තේරුම් කරගන්න. මහා සංඝරත්නය අනුමත කරනවා නම් ඒ වගේම සංඝ පරම්පරාවෙන් අනුමත කරනවා නම් ඒ වගේම තවත් ජන සමාජයේ ප්‍රභූවරුන්ගෙන් අනුමත වෙනවා නම් බහුතරයකින් අනුමත වෙනවා නම් ඒ ක්‍රමය නිවැරදි වෙන්නට ඕනේ. යම් විදිහකින් මහා සංඝරත්නයෙන් ප්‍රතික්ෂේප වෙනවා නම් ඒ වගේම ජන සමාජයේ තවත් ප්‍රභූවරුන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා නම් ත්‍රිපිටක දහමෙන් ප්‍රතික්ෂේප වෙනවා නම් ඒ ක්‍රම නිවැරදි ක්‍රම වෙන්න බෑ. ඒ ක්‍රමවල යම් අඩුපාඩු තියෙනව හානි කරයි. ඒ අනුගමනය කිරීමෙන් අදටත් හානි කරයි හෙටටත් හානි කරයි. ඉතින් ඒ නිසා අපි එවැනි ක්‍රම අනුගමනය නොකොට නිවැරදි ක්‍රම අනුගමනය කරන්ඩ හොඳ උපදේශනය ඇතුව කටයුතු කරන්ඩ බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වාගේ ඉස්සෙල්ලා කරුණු ටිකක් වටහා ගන්න. ඊළඟට අපේ හිතේ ඡන්දයක් හදා ගන්න. මම භවනා කරගන්න ඕනේ කොහොම හරි මේක දිනු කරගන්න ඕනේ හිතේ සමාධියක් හදාගන්න. මුලින් අපිට හොඳයි සමාධිය හරි කමන්නේ මාර්ගඵලයක් හිතනවා නම් එහෙම. නමුත් අපි එක එක ඉලක්ක ඔස්සේ යනනම් වඩා හොඳයි. ඔක්කොම එක පාට මේ රහත්‍ය මග්ග ගැන හිතනවට වඩා එක එක ඉලක්ක වලින් යනවා නම් මුලින් වඩා හොඳයි. අපි රහත්‍යම කොහොමද දන්නව අපිට අවශ්‍යයි කියලා. නමුත් මුලින් නෑ. මම සමාධියක් කොහොම හරි පොදවා ගන්න ඕනේ. ඒතර එක ඉලක්කයක්. දැන් අපි විශ්වවිද්‍යාලේ ගිහින් වෛද්‍ය වෘත්තියක් ගන්න කෙනාට එක පාට මේ වෛද්‍ය වෘත්තිය ගැන හිතාන වැඩ කරන්න ගියොත් අමාරුයි. නමුත් එයාට නෑ මං සාමාන්‍ය පෙළ ඉස්සලා පාස් වෙනවා. ඉතින් අපි දන්නවා මේ යන්නේ මේ ගමන කියලා. සාමාන්‍ය පෙළ තමයි යාගේ ඉලක්කය. කොහොම හරි හොඳට විභාග කරලා විභාගෙ පාස් වෙන්න ඕනේ කියලා. ඊළඟට මං උසස් පෙළ විභාග හොඳට කරලා පාස් වෙන්න ඕනේ කියලා. ඊළඟට විශ්වවිද්‍යාල උපාධිය කරලා හොඳට පාස් වෙන්න ඕනේ කියලා. ඊළඟට ඉන් එහාට තියෙන විභාගයන් සම්බන්ධ ඉලක්ක කරගන්න. අන්න ඒ වගේ තමන්ගේ මුල් ඉලක්කය වශයෙන් තමන්ගේ හිතේ එකඟ භාවයක් සකස් කරගන්න එක. මේ හිතේ වික්ෂිප්ත භාවයෙන් තොරව එත ඒකඟ භාවයක් සකස් කරගන්න එක ඉලක්ක කරගන්නවා. ඒ ඉලක්කය කරගෙන ඒක නැවත නැවත පුහුණු කරගන්නවා. මම මේ කොහොමද කරන්න ඕනේ? උදේත් හිතා ගන්නවා කරන්න ඕනේ. දවාලුත් හවසත් කරනවා හිතනවා. නැවත නැවත හිතනකොට මේක හිතට අවශ්‍ය වෙනවා මේක කරන්න. මේකට කියනවා ඡන්ද ඉද්දීපාදේ කියලා. හිතට අවශ්‍ය වෙනවා කරන්න. එහෙම නැත්නම් ඔය චුට්ටක් කරනවා ආද කරනවා ආයෙ හිත චුට්ටක් නොකර ඉන්නවා. ආයෙ ටික ආයෙ දවස් දෙකක් අමතක වෙලා යනවා. ආයෙත් කවුරු හරි මාව හරි කිව්වහම කරන්න හිතෙනවා. මෙහෙම කළාට ප්‍රතිඵලයක් ගන්න අමාරුයි. හරියට ඉස්කෝලේ යන ළමයා වගේ. දවසක් දෙකක් ඉස්කෝලේ යනවා. දවස් හතරක් පහක් ඉස්කෝලේ යන්නේ නැහැ. මෙහෙම ඡන්දයක් තිබ්බට ප්‍රතිඵලය ගන්න අමාරුයි. ඒ වගේ තමයි භවනාවකුණත් ඡන්දය අපි දිගට තියාගන්නට ඕනේ. අද කරන දේ හෙටත් එකක් හරි කරන්නට ඕනේ. අනිද්දාත් එකක් හරි කරන්නට ඕනේ. අපිට පුළුවන් පැය භාගෙනම් පැය භාගෙ. ඒ වගේම පුළුවන් නේ විනාඩි 5 නම් විනාඩි 5. හැබැයි අද කරපු දේ හිටච් කරන්න ඕනේ. මේ විදිහට දිගින් දිගට මේ ඡන්දය පවත්වා ගන්නවා මේ කටයුත්ත කරගන්නට. ඒකම අපි හිත යොදවනවා. ඒ ආරම්භණය වෙනුවෙන් භවනා ආරම්භණයක් අපි හිත ආනාපාන සතිය නම් ආනාපාන සතිය හුස්ම රැල්ල. දැන් අපි මේ හුස්ම රැල්ල භවනා වැඩිීමේදී නාසිකාග්‍රහිත පිහිටා ගන්නවා. එතනින් හුස්ම රැල්ලක් ඇතුල් වෙනවා අපිට වෙනවා. නාසිකාගේ හුස්ම රැල්ලක් ඇතුල් වෙනවා අපිට වෙනවා. ඉතින් ඇතුල් වෙන්නා පිට වෙන්නා හුස්ම රැල්ල තමයි මේ ආනාපානය කියලා කියන්නේ. ආනේය පිළිබඳව සිහිය, අපානේ පිළිබඳව සිහිය, හුස්ම ඇතුල් වීම පිළිබඳව සිහිය, හුස්ම පිටවීම පිළිබඳව සිහිය. මේ දෙක අපි සිහියෙන් පවත්වනවා. හුස්ම ඇතුල් වෙනවා කල්පනාවෙන්, හුස්ම පිට කරනවා කල්පනාවෙන්. හුස්ම ඇතුල් කරනවා ඒ දිහා බලාගෙන, හුස්ම පිට කරනවා ඒ දිහා බලාගෙන. මේකට කියනවා ආනාපාන සතිය. මෙතනදී තනනේ මේ වැදගත් වෙන්නේ තනන් උඩතොල හෝ වේවා නාසිකාග්‍ර හෝ වේවා යතනකින්නම් බලා ගන්නු. හැබැයි තන වැදගත් වෙන්නේ හුස්ම කියන එක. අර වාත රැල්ල කියන එක. අන්නේ වාතය කියන සංඥාවෙන් තොරව හුස්ම කියන සංඥාවෙන් යුතුව අපි ඒක ආරම්භණයක් වශයෙන් දිගට පවත්වා ගන්නවා. ආස්වාස ප්‍රාස්වාස. මේක තමයි ආරම්භණය සමාධි ආරම්භණය. ඒතර මේක මේ වෙනුවෙන් අපි චිත්තය පවත්වනවා. පුළුවන් වෙලාවට විනාඩියක් දෙකක් ආයත චක්‍රය ආරක්ෂා කරන අතරේදී විනාඩියක් දෙකක් සමහරට අපිට පුංචි විවේකයක් හම්බ වෙනවා කැසිකලි වැසි කරන වෙලාවෙදී. ඒ වෙලාවෙ උනාක් කමන්න විනාඩියක් දෙකක් තව දාන ආහාර වේල ගන්න වෙලාව චුට්ටින් විනාඩියක් හම්බ වෙනවා. ඒ වෙලාව අන්නයි පෙන්වන්න එපා. තමන් මේ භවනා කරනවායි කියලා. මොකද භවනා පසුතලයකදී කමක් නැ අනිත්යෙන්ම පුළුවන් තරම් ටිකක් අප්‍රකට මුලදි කරගන්න. සමාධි ටිකක් අත්දැකීම් ලැබනකම් මේ විදිහට චිත්තය පුහුණු කරව ගන්නවා ආරම්භණයට. ඒකට කියනවා චිත්ත ඉද්දීපාදය. ඊළඟට වීරිය මේක කොහොම හරි කරගන්න ඕනේ. ගෙදර දැන් රැකී ආරක්ෂා කරලා එනකොට මහන්සි නෑ නෑ මන් ටිකක් හරි කරන්න ඕනේ. අන්න වීරියවන්ත මේ ආරම්භණය පවත්වා ගන්න. උදේ ටිකක් පාන්දර නැගිටින්න කම්මැලි නෑ ටිකක් හරි මේ කරලා යන්නට ඕනේ. කොහොම හරි වීරියවන්තයෙන් කරනවා. දවසේ මැද කටයුතු කරද්දී චුට්ටි විවේකයක් හම්බ වෙනව දැන්නම් කරන්න බෑ. විනෝද වෙන්න යන්න තමයි හිතෙන්නේ. නෑ 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 මං ඒ භවනා වෙනුයි ගන්නට ඕනේ. අන්න වීරියවන්තව මේ ආරම්භණය පවත්වා ගන්නවා. ඒකට කියනවා වීරිය ඉද්දීපාදය කියලා. ඒකම අපේ නුවණින් සලකලා බලනවා. මොකද්ද මේ භවනා කළොත් වෙන්නේ? භවනා නොකළොත් වෙන්නේ මොකද්ද? අපේ මේ ජීවිතේට මොකද්ද වෙන්නේ? සංසාර ගමනට මොකද්ද වෙන්නේ? භවනාවක් කළොත් භවනාවක් නොකළොත්. මේ වාගේ පිළිබඳව නුවණින් සලකලා බලනවා. මේ මොහොතේදී භවනා ආරම්භණය වැඩුවොත් මොකද්ද වෙන්නේ? මේ මොහොතේදී භවනා ආරම්භණය නොවැඩුවොත් මොකද්ද වෙන්නේ? මේ වාගේ දෙපැත්ත සලකලා බලලා තමන්ගේ නුවණ අවදි කරගන්නවා. ඒකට කියන විමර්ශන ඉද්දීපාදේ කියලා. මෙන්න මේ විමර්ශන ඉද්දීපාදයත් එක්ක ඉද්දීපාද හතර මනාකොට තමන් පුහුණු කරවා ගත්තා නම් අපේ ඉලක්කයට යන්න පුළුවන්. එහෙමනම් පළමු ඉලක්කය අපි තියාගන්නවා සමාධියක්, චිත්ත සමාධියක්. හිත කිසිදු බරක් නැතුව පැය භාගයක්, පැයක් හමාරක් ඉන්න පුළුවන් ගතියක් මනසේ පුහුණු කරවා ගැනීමට ඉලක්ක කරගෙන මෙන්න ඡන්දය, චිත්තය, වීරිය, විමංසාව කියන ඉර්ධිපාද හතර පුහුණු කරවා ගන්නවා. ටික කාලෙකින් සමාධිය පරිපූර්ණ වෙනවා. ඊළඟට දෙවෙනි ඉලක්කය අපි හදා ගන්නවා ඒ සමාධිය අර්පණාගත කරන්න. අන්නේ අර්පණාගත කියන එකත් මේ විදිහටම පුහුණු කරවා ගන්නවා. ඉතින් ඒ මුල් එක තමයි අමාරු. මොකද මුල් එකේදී අර ඉද්දීපාද ටිකක් අවදි කරලා ගන්නකම් අමාරුයි. දෙවෙනි සමාධිය ඉඳන් අමාරු නැහැ. මොකද ඒවා හොඳට දැන් ශක්තිමන්තයි. ඒ වගේම සමාධිය අධ්‍යක්ෂින් තියෙන නිසා ආසාවක් තියෙන භවනා වඩන්න, ඕනෑකමක් තියෙන භවනා වඩන්න. ඒ නිසාම අන්න ඊළඟ අපි පියවර වශයෙන් අර්පණාගත පියවර ගන්නවා. ඒ පියවරත් හොඳට පුහුණු වෙනවා. ඊළඟ පේවරක් වශයෙන් දැන් ඔන්න විපස්සනා සමාධියට හරවා ගන්නවා. විපස්සනා ආරමුණු ටිකක් ඒ වඩන ආකාර ගුරු ස්වාමීන් වහන්සේලාගෙන් දැනගෙන ඊළඟට යම් කෙනෙකුගෙන් දැනගෙන විපස්සනා ආරමුණු ටිකක් පුහුණු කරවා ගන්නවා. ඒ හරහා විපස්සනා සමාධිය මතු කර ගන්නවා. අන්න ඒවා ටික හොඳට ප්‍රගුණ වුනම් පස්සේ තමයි අපි අවසාන අධ්‍යයන වශයෙන් එන්නේ මාර්ගඵලයන් කියන අධ්‍යයනට. ඒ මාර්ග විපස්සනා ටික හොඳට දැන් ප්‍රගුණ වෙලා සමාධියත් හොඳට තහවුරු වෙලා එවැනි අවස්ථාවකට අපිට පුළුවන්කම ලැබෙනවා මාර්ගඵලයන් වෙනුවෙන් තමන් අදිෂ්ඨාන කරලා භවනාවන් දියුණු කරලා මාර්ගඵලයන් ලබා ගන්න. මෙන්න මේ වාගේ අනුපිළිවෙලට තමන් ඒ භවනාව කරගෙන යනවා නම් තමන්ගේ ගමන ක්‍රමක්‍රමයෙන් ඒ නිවන දක්වාම ගෙනියන්න පුළුවන් සත්‍යයක් පිටවා ගන්නවා.
අපේ ස්වාමීන් වහන්සේ දැන් භවනා කරන පුද්ගලයාගේ ඒකායන අරමුණ විය යුත්තේ කුමක්ද? ඒ කාරණයක් මේ මොහොතේම විසඳා ගැනීම අතිශයින් වැදගත් කියලා මා කල්පනා කරනවා.
භවනා කරන කෙනාගේ අරමුණ. ඒතර භවනා ආරම්මණය. ආරම්මණය බුදුජාන් වහන්සේ සමත ආරම්මණ වශයෙන් ආරම්මණ 40ක් පෙන්වුම් කරලා තියෙනවා. ඒ 40ෙන් තමන්ට ගෝචර කර්මස්ථානයක් මේ ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් තෝරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් භවනා ගුරු උපදේශකයාණන් වහන්සේ කෙනෙකුගෙන් තෝරා ගන්න පුළුවන්. ඒ වගේම විපස්සනා කර්මස්ථාන වශයෙන් ගත්තොත් මේ ලෝකයේ තුල තියෙන හැම එකක්ම විපස්සනා කර්මස්ථානයක්. කියන්නේ ත්‍රිලක්ෂණයට නම් ගන්න පුළුවන් කර්මස්ථාන තමයි මේ ලෝකයේ තියෙන හැම දෙයක්. මේ ශරීරය ගත්තත්, මේ ගොඩනැගිලි ගත්තත්, මේ ගහකොළ ගත්තත්, යාන වාහන ගත්තත්, ඉඩකඩම් ගත්තා, ඒ වගේම මේ ලංකාව, ලෝකය, සක්වල මේ හැම දෙයක්ම විපස්සනා අරමුණකට නම් ගන්න පුළුවන් විපස්සනා කමඨහනක්. ඒ නිසා කමඨහන ඉදින් තෝරා ගැනීමේදී ගුරු උපදේශණ අවශ්‍යයි. ඉතින් ඒ තමන් සුදුසු කමඨහනක් තෝරා ගන්නකම් තමන්ට සුදුසුයි මේ ඔය සතර කමඨහන් වල මනස පුහුණු කරවා ගන්නවා. චතුර ආරක්ෂක භාවනාවල බුදුගුණ භාවනාව ටිකක් පුහුණු කරවා ගන්නවා. බුදුරජාන් වහන්සේ ගැන ගුණ අනුපිළිවෙලට හිතනවා. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරේ ධම්මසාරති සත්තා දේ මනුස්සානං බුද්ධෝ භගවා.
තව පුළුවන් නම් ආපස්සට වඩනවා භගවා බුද්ධෝ සත්තාදී මනුසානං අනුත්තරෝ පුරිස ධම්මසාරතේ ලෝකවිදූ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං මේ විදිහට ගුණ නමය අනුපිළිවෙලට අපේ භාවනාවට නංවා ගන්නවා ඉතින් මේක පුළුවන් නම් බුදු රූපකුත් හිතේ තියාගෙන ඉස්සරහා ඉන්න බුදු රූපකුත් හිතේ තියාගෙන මේ විදිහට ගුණ සිහි කරවා ගන්නවා නම් ඒකට කියනවා බුදු ගුණ භාවනාවයි කියලා මේ බුදුගුණ භාවනාව හිතේ හොඳට ප්‍රගුණ වෙලා එනකොට හිතට ලොකු සැහැල්ලුවක් එනවා. ඊළඟට ආරම්මණයක් වශයෙන් මෛත්‍රී සංඥා පුරුදු කරවා ගන්න පුළුවන්. තමන්ට මෛත්‍රී කරනවා. දැන් තමන්ට වෛත්‍රී කර ගන්නවා මම වෛර නොවේමි, තරහ නොවේමි, නිදුක් වේමි, නිරෝගී වේමි, සුවපත් වේමි. වචන කීපයක් හෝ තනි වචනයක් භාවිත කරන්නත් පුළුවන්. මම සුවපත් වේමි, සුවපත් වේමි, සුවපත් වේමි කියලා. ඉතින් ඒ වගේ සරල ක්‍රමයකට ආරම්භ කරනවා මේ මෛත්‍රී භාවනාව. ඒ වගේම තමයි බාහිරටත් මෛත්‍රී වඩනවා. දැන් තමන්ගේ හිතයි සික සෑම දෙනාම, මදහත් සෑම දෙනාම, වෛරී සෑම දෙනාම මේ විදිහට කොටස් කොටස් වශයෙන් මෛත්‍රී කරනවා. තව තමන් ඉන්න මේ නිවසේ සෑම දෙනාම, ඒ වගේම මේ ගම් ප්‍රදේශයේ සෑම දෙනාම, නගරයේ සෑම දෙනාම, ඒ වගේම ලංකාවේ ලෝකේ සක්වලේ අනන්ත සක්වලේ මේ වාගේ කොටස් කොටස් වලට තමන්ට මෛත්‍රී පුරුදු කර ගන්න පුළුවන්. අහවල් ප්‍රදේශයේ වාසය කරන මේ සක්වල වාසය කරන සියලු දෙනාම වෛරෝ නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. තව කැමති නම් තා වචන එක්කව කර ගන්නත් පුළුවන්. ආයුෂයෙන් වැඩිත්වා, වර්ණයෙන් වැඩිත්වා, සැපයෙන් වැඩිත්වා, බලයෙන් වැඩිත්වා, ප්‍රඥාවෙන් වැඩිත්වා, ගුණධර්මයන්ගෙන් වැඩිත්වා මේ වාගේ වචනත් තව භාවිතා කරගත්තාට වරදක් නැහැ. යඤ්ඤං ක්‍රමවලදී මේ භාවනාව පුහුණු කරවා ගන්නවා. මේ විදිහට මේ මෛත්‍රී භාවනාවෙනුත් යම් ශක්තියක් උපදවා ගන්නට පුළුවන්. එනකට අසුභ කර්මස්ථානේ මේ ශරීරය කොටස් 32කට බෙදලා මානසික කාර්ය කරනවා. හේසා ලෝම නකා දන්තා තචෝ. ඉතින් ඒ වාගේ කොටස් 32 පාඩම් කරගන්න ඔය පොත්පත්වල හැමතැනම තියෙනවා. පාඩම් කරලා තවත් 32කට බෙදලා බලනවා. ඒකට කියනවා අසුභ කර්මස්ථාන. ඒක ක්‍රම ගොඩාක් තියෙනවා. සරලම ක්‍රමය තමයි කොටස් වශයෙන් වඩන ක්‍රමය. මරණ සංඥාව. සොළුවෙන් අපි හිතා ගන්නවා මේ ලෝකේ ඉන්න මේ වර්තමානින් අපි ඔක්කොම මරණයටපත් වෙනවා. අපි හිතා ගන්නවා අපි ඔක්කොම දැන් මැරිලා ඉන්නේ. මමත් එතන මැරිලා ඉන්නේ. ඉතින් මමත් ඇතුළු ඔක්කොම මැරිලා ඉන්නේ. මරණන්‍යතං මරණන්‍යතං මරණන්‍යතං. ඉතින් ඒ වාගේ තව හිතර සංඥාවක් ආවද්දා ගන්න ඕන නම් අතීතේ හිටපු ඔක්කොම මැරිලා මමත් ඒ තලේ මැරිලා ගියා. වර්තමානයේ මේ ඉන්න ඔක්කොම මැරිලා යනවා මමත් ඒ තලේ මැරිලා යනවා. අනාගතේ පහළ වෙන්නා වූ ඔක්කොමත් මැරිලා යනවා මමත් ඒ තලේ මැරිලා යනවා. මරණන්‍යතං මරණන්‍යතං මරණන්‍යතං. මේ විදිහට මරණය සම්බන්ධව අපේ සංඥා ටිකක් මනසේ පුරුදු කරවා ගන්නවා. ඒකට කියනවා මරණ සති භාවනාව. බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණ සති භාවනාව. මේවා ටිකක් පුහුණු කරවා ගන්නවා මූලික වශයෙන් ආරම්භයක් වශයෙන්. එක කාලයක් යනකොට තවන්ට හොඳට භාවනා කරගන්න පුළුවන් පොසතලයක් එනවා. අන්න එවැනි තැන්වලදී ආනාපාන සති භාගේ භාවනාවකුත් හුරු වෙනවා. හුස්ම රැල්ලක් ඇතුල් වෙනවා, හුස්ම රැල්ලක් පිට වෙනවා. මේ වාගේ භාවනාවනුත් පුරුදු වෙනවා. තවත් එක කාලයක් යනකොට ගුරු උපදේශ ඇතුව ගැඹුරු සමාධි භාවනාවනොත් පුහුණු වෙනවා, විපස්සනා භාවනාවනොත් පුහුණු වෙනවා. ඉතින් ඒ කර්මස්ථානයේ තියෙන කුඳු කරන්න වෙන්නේ ඒ අවස්ථානුකූලවයි. එනිසා මූලික ආරම්භයට අර සතර කමඨාන හතරම හෝ එකක් හෝ පුහුණු කිරීම ඉතාම වැදගත් වෙනවා මූලික ආරම්භයක් වශයෙන්. තව ඉතින් භාවනා ක්‍රම තියෙනවා. එදිනෙදා වැඩ කරද්දී පුරුදු අයට පුළුවන් සම්පජාන්නේ පුහුණු කරවා ගන්න. තමන් ඉස්සරහට එනකොට ඉස්සරහට යන බව, ආපස්සට එන්න බව, කතා බහ කරනකොට කතා බහ කරන බව, රැකී රක්ෂා කරනකොට රැකී රක්ෂා කරන බව, වාහනේ එළවනකොට වාහනේ එළවන බව, මේ වගේ සම්පජාන්නයත් හොර කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමන් තමන්ගේ පුරුදු කර්මස්ථානය අනුව කරගන්න පුළුවන්. ඉතින් ඒ වාගේ දේවල් පුහුණු වෙච්ච නැති අයට අර සතර කමඨහනකින් එකක් පුහුණු වීම හොඳ බව අපි මතක් කරනවා. ඊළඟ ප්‍රශ්නය, භවනාවට ගිහි ජීවිතය තුළින් ඇතිවන පලිබෝධ මොනවාද? ඉතින් භවනාවට පලිබෝධ වශයෙන් කොයි ජීවිතයකත් තියෙනවා. ගිහි ජීවිතය ගත්තත් ඒ පලිබෝධය තියෙනවා, පැවිදි ජීවිතයකත් තියෙනවා. හැබැයි මේ දෙක අතර සංසන්දනයේදී ගත්තොත් පැවිදි ජීවිතයක පලිබෝධ ප්‍රමාණය අඩුයි. ඉතින් නමුත් ගිහි ජීවිතයක පලිබෝධ ප්‍රමාණය වැඩි. වැඩි කාරණාවක් තමයි අපිට ගිහි ජීවිතයකදී අපිට ගොඩාක් වැඩ කරන්න තියෙනවා. අපිට උදේ පාන්දර නැගිටින්න ඕනේ, සමහරට තමන්ගේ ගෙදර දොරේ උයන පියන කටයුතු කරන්න ඕනේ, ළමයි සෝදානම් කරන්න ඕනේ ඉස්කෝලේ යන වාගේ දේවල් වලට, ඊළඟට තමනුත් ඔක්කොම සෝදානම් කරගෙන රැකී ආරක්ෂාවට යන්න ඕනේ. ඉතින් ඒකම තමයි අතරතුරේදී තමන්ට යාන වාහන වල ඇති වෙන ගැටලු මේ ඒ ඔක්කොම කරගෙන ගිහිලා රැකී ආරක්ෂාවේදී යන අඩුපාඩු වලදී ඇති වෙන ගැටලු ඒ ආපව ඉවර කරලා ආපව නිවස් වලට එන්නට ඕනේ. නිවස් වලදී නැවත අපේ ආහාර පාන සකස් කරන දේවල් ඒ වගේ කටයුතු කරන්න ඕනේ. ඒ අතරතුරේ මාකට් යනවා, එහෙම නැත්නම් වෙළඳපොළට යනවා, මේවා සිද්ධ කරන්නත් ඕනේ. ඉතින් මේ ඔක්කොම කරලා ඉවරනකොට රාත්‍රී 9:10 වෙනවා. කාලය සොයාගන්න එක ටිකක් අමාරු කාරණාවක් භවනා කරනකොට. නමුත් පින්වතුනි, මුලදී ලොකු කාලයක් අපිට හොයාගන්න යන්න හිතන්න එපා. අර අපි කලින් කිව්වා වගේ ඡන්දය, චිත්තය, වීරිය, වීමංසා පුහුණු කරවා ගන්න. සුළුසුළුවෙන් හෝ මේ භවනා යදවා ගන්න. විනාඩි 5ක් නම් පුළුවන්කම තියෙන්නේ. විනාඩි 5 කරන්න. දැන් මේ පින්වතුන්ට වාහනයක රැකී ආරක්ෂාවට යනවා. බලන්න විනාඩි 20ක් 30ක් සමහරට පැය භාගයක් පැයක් මේ වාගේ කාලයක් අපි වාහන වල යනවා. මේ කාලය බලන්න භවනාවක් කරගත්තොත් මනස දිනු කරගන්න පුළුවන්. අන්න ඇයට පෙන්වන්න ඕනේ මම භවනා කරනවා කියලා. තම වාහනය යනවා නම් නිින්ද ගියා වාගේ තමන් ආරම්භණයක මනස පවත්වා ගන්නවා. ගන්න ඒ වගේ ක්‍රම වලින් තමන්ට ලැබිච්ච කාලයෙන් වැඩක් ගන්න පුළුවන්කම තියෙනවා. රැකී ආරක්ෂා කරනකොට තමන් ඒ නිවාඩුවක් ලැබිච්ච වෙලාවේදී ඒ රැකී ආරක්ෂාව කරන අතරතුරදී ඒ භවනාව යදවා ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ දිවා ආහාරය අරගෙන ටික වේලාවක් විවේකයේ තියෙනවා. ඒ වෙලාවල් වල භවනා කරගන්න පුළුවන් විනාඩි 5ක් 6ක් හෝ වේවා. මේ වාගේ ක්‍රම වලින් සුළු සුළුෙන් අපි ආරම්භ කරනවා. අර ලකුවට ආරම්භ කළොත් ඒක දිගට කරගෙන යන්න අමාරු වෙයි. මම පය දෙකක් තුනක් කරනවා, පහක් හයක් කරනවා. මෙහෙම කරවුවොත් ටිකක් කරගෙන යන්න අමාරු වෙයි, එපා වෙයි, නීරස වෙයි. නමුත් ආරම්භයේ සුළුෙන් තියාගන්නවා ටික කාලයකින් ප්‍රබල වෙනවා. හරියට බලන්න අපි දැන් මේ පොඩා පැලයක් හිටවා ගන්නවා. මේ පැලේ හිටවා ගත්තට මේක රැකගත්තොත් එහෙම මේ පැලය කාලයකදී ලොකු රුක්සයක් වෙනවා. ඒ වගේ භවනාමය කියන පැලේ අපි කුඩාවට අපි හිටවා ගන්නවා. හිටවගෙන ටිකෙන් ටික අපි කරගෙන යනවා. ඉතින් මේ පින්වතුන්ට තේරෙයි මාසයක් දෙකක් කනකොට ටිකක් ලොකු වෙලා, මේක මාස පහක් හයක් කනකොට තව ලොකු වෙලා, අවුරුද්දක් දෙකක් කනකොට ගොඩාක් ප්‍රබල බවට පත් වෙලා අන්න ප්‍රතිඵල දෙන මට්ටමට ඇවිල්ලා. එනිසා ආරම්භ කරන්ඩ සුළු සුළුයෙන් හෝ දිගට පවත්වාගෙන යන්න. එතකොට මේ භාවනාවේ හොඳ ප්‍රතිඵලයක් මේ පින්වතුන්ට නෙලා ගන්න පුළුවන්කම ලැබෙනවා.
හොඳමයි අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ පැහැදිලි කිරීමයේ, උන්වහන්සේගේ උපදේශයයේ එය ඒ ආකාරයෙන්ම පිළිපදින්න කියලා අපි ඔබට මතක් කරනවා. අපේ ස්වාමීන් වහන්සේ භාවනාව වඩන කෙනෙකුට, හිත සමාධිමත් කරගන්නට සිතන කෙනෙකුට භාවනා කමඨහන් උපදේශකවරයෙකුගේ අවශ්‍යතාවය කොයි ආකාරයෙන්ද මෙතනදී වැදගත් වෙන්නේ? විශේෂයෙන්ම භාවනාව වඩන්නට නම් කමඨහන් උපදේශකවරයෙකුගේ උපදේශය අත්‍යවශ්‍යමද ස්වාමීන් වහන්සේ?
ඒ කාරණාවත් ඉතා වැදගත්. භාවනාවට මඟ පෙන්වන්නේ නෙකු අවශ්‍යයි. ඉතින් හේතුව තමයි මේ භාවනා ශාස්ත්‍රය තුළ ඛණ්ඩායන් තුනක් ඉන්නවා. එකක් තමයි අදී ප්‍රඥාවක් තියෙන කට්ටිය. ඒ කියන්නේ තීක්ෂණ නුවණක් තියෙන කට්ටියක් ඉන්නවා. ඊළඟට සාමාන්‍යයෙන් ප්‍රඥාවේ මධ්‍යම ප්‍රමාණයක් පිළිහිදලා තියෙන කට්ටියක් ඉන්නවා. ප්‍රඥාවෙන් අඩු ප්‍රමාණයක් පිළිහිදලා තියෙන කට්ටියක් ඉන්නවා. ප්‍රඥාවෙන් ගැඹුරු ලෙස තීක්ෂණ ලෙස පිළිහිදලා තියෙන පිරිස ලෝකේ ඉතාම අඩුයි. හැබැයි ඉන්නවා. එවැනි අයට වැඩිම ගුරුවරු අවශ්‍ය නැහැ. මූලික උපදෙස් විතරයි අවශ්‍ය. පොතපතකින් හෝ වේවා, එහෙම නැත්නම් ගුරු ස්වාමීන් වහන්සේ නමකගෙන් හෝ වේවා, වෙනත් ක්‍රමයකින් හෝ වේවා, මේ දහම් කරුණක් අහගන්නවා, ඒක භවනාවට නංගවා ගන්නවා, භවනාවේ ප්‍රතිඵල ලබා ගන්නවා. ඉතින් ඒ වාගේ තීක්ෂණ නෝනකින් යුත්ව කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා. එවැනි අය ඉතාම අඩුයි. දැන් අපේ මහා බෝසතාණන් වහන්සේ මහා අභිනික්‍රමණය කළා. ඒ අභිනික්‍රමණය කරලා ආලාර කාලාම ගාවට ගියා. ඉතින් ඇහුව මොනවද ඔබතුමා ගාව තියෙන භවනා ක්‍රම? මං ගාව තියෙනවා භවනා ක්‍රම සමාධි හතක් තියෙනවා. රූපාවචර ධ්‍යාන හතරක්, අරූපාවචර ධ්‍යාන තුනක් තියෙනවා. අපි කලින් කිව්වේ අට සමාපත් වලින් හතක් තියෙනවා. පිඤ්චඤ්ඤායත සමාධි දක්වාම තියෙනවා. ඉතින් අපේ මහා බෝසතාණන් වහන්සේ මොකද කළේ? හොඳයි මම මේ කරලා ඇවිල්ලා කියන්නම්කෝ කියලා ගහක් මුලට ගියා, පරියංක වාඩි වුණා. සමාධි හතම එකම පරියංකදී උපදවා ගත්තා. ඇවිල්ලා මේ ආලාර කාලාම ගුරුතුමාට මතක් කළා මම මේ සමාධි හතම අත්දැක්කයි කියලා. ඒ වෙලාවේ කියනවා ඔබතුමා හරිම ශ්‍රේෂ්ඨ කෙනෙක් මගේ මේ ශිෂ්‍යන්ට භවනා උගන්වන්නද ඔබතුමා ගුරුවරයෙක් හැටියට මගේ මේ ශිෂ්‍ය බාර අරගෙන කටයුතු කරන්න නෑ මම මෙතන නවත්ින්නේ නෙමෙයි මං ආවේ ලෝතුරා බුද්ධත්වයේ හොයාගන්න මේ වාගේ කියලා එහෙමනම් තව ගුරුවරයෙක් කියන්නේ ඊළඟට කිව්වා එහෙමනම් උද්දකලාරාම පොත්ගාවට යන්න අපේ සහෝදරතුමා එතුමා ගාවට ගියාම ගිහිල්ලා කතා කළාම කිව්වා සමාධි 8ක් තියෙනවායි කියලා එකම ආසනයකදී අර වගේම සමාධි උපදවා ගත්තා බුදුආගන කියවහම එතුමාත් අර වගේම ශිෂ්‍යව බාර දුන්නා ඒවත් ප්‍රතිස්ථේප කරලා තමයි මහා බනිෂ්ක්‍රමණය කරලා ලෝතුරා බුද්ධත්වයේ ආબોධ කළේ අන්න ඒ වාගේ පින්වතුනේ මේ භවනාවට උපදේශනීය මූලික වශයෙන් අවශ්‍යයි එතන තීක්ෂණ ප්‍රඥාව තියෙන කෙනාට ටිකයි අවශ්‍ය වෙන්නේ ඊළඟට ප්‍රඥාවෙන් ටිකක් මෝරලා තියෙන කට්ටියක් ඉන්නවා හැබැයි තීක්ෂණ ගතියක් නැහැ වටහා ගන්න පුළුවන් කරුණ අනුගමනය කරන්න පුළුවන් එවැනි අයට ගුරු උපදේශය අවශ්‍යයි නිතර නෙමෙයි සතියකට දෙකකට මාසයකට සැරයක් හෝ මේ ගුරු උපදේශණය ඇතුව භවනා කරගන්නවා ඒ අනුව භවනා කළා ජය ගන්න පුළුවන්කමක් ලැබෙනවා තව කට්ටියක් ඉන්නවා ප්‍රඥාව අඩුයි ප්‍රඥාව දුබලයිට වඩා ඉතින් අන්න ඒ අයට නිතරම උපදේශ ඕනේ පුස්ප්‍රල්ල වඩන්නේ මෙහෙමයි භවනා කරන්නේ මෙහෙමයි සමාධිය කරගන්නේ මෙහෙමයි ඒක සමාධියේ හරි පැත්තට හරවගන්නේ මෙහෙමයි නමග යන්නේ මෙහෙමයි මේවා සම්බන්ධව කරුණු බොහෝමයක් ඒ කෙනාට අවශ්‍යයි. ඒවා කියලා දුන්නාම අනුපිළිවෙලින් ඒ කෙනාගේ මනස දිනු කරගන්නත් පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා නිවැරදි භාවනා උපදේශනයන් අවශ්‍ය වෙනවා භාවනාවක් කරගන්න. මූලික භාවනාවට පුහුණු වීමේදී එච්චර උපදේශනයක් අවශ්‍ය නැහැ. පුහුණු වීමේදී සරල ක්‍රමයක් භාවිතා කරලා මේ අපි කියලා දෙන්නා වූ සරල ක්‍රමයක් භාවිතා කරලා මා භාවනා පුහුණු හදාගන්න. භාවනා ගැඹුරට යන්න යන්න තමයි ගුරු උපදේශනය ක්‍රමවත් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා භාවනා සඳහා ගුරුවරයෙක් අත්‍යවශ්‍ය බව තමයි ධර්මයේ පෙන්නුම් කරලා දෙන්නේ.
හොඳයි. සිත වඩන්නට උත්සාහ කරන කෙනෙක්ට අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේගේ කාරුණික උපදේශණය එයයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව. එයත් හොඳින් සිත්හි තබාගෙන වීර්යය කරන්න හිත සමාධිමත් කර ගැනීම පිණිස. අපේ ස්වාමීන් වහන්සේ අපි සිතනවා අපේ මනස අපි හදාගන්නට උත්සාහ කරනවා නම් එය කල හැකි හොඳම වයස ලාබාලතම අවදිය කියලා. අපි ස්වාමීන් වහන්ස මේ සංසාරේ අපි යන ගමනේදී අපිට පෙර පුරුදු තියෙනවා. අපේ ඒ පෙර පුරුදු වයස් ભેදයකින් තොරව ඉස්මතු වෙනවා. අප බෝසතාණන් වහන්සේ එදා සීසාන උත්සවයේදී පළක් පැඳ ආනාපාන සතිය වැඩිමත් අපිට ඒ ආකාරයෙන් සිහිපත් කර දෙන්නට පුළුවන්. අපේ ස්වාමීන් වහන්ස යම් පුද්ගලෙක් භාවනාවට යොමු වෙනවා නම් ඒ සඳහා සුදුසුම කාලය ලාබාලතම අවධිය කියන එක අපි මතක් කළොත් ප්‍රශ්නයක් හැටියට ගොනු කළොත් එය නිවැරදිද ස්වාමීන් වහන්ස? ඒ කියන්නේ භාවනාවට යොමු ය යුත්තේ ඊටමත් අඩු වයසින් කියන කාරණය නිවැරදිද ස්වාමීන් වහන්ස?
කුඩාවදී භාවනාවට යොමු කිරීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් මේ යුගයේ නම් ඉතා වැදගත් වෙනවා ළමයින්ට. මොකද මේ ජීවිතේ මේ යෝගයේදී අපේ මං හිතනවා ළමයෙක් හදා ගන්නවා කියන එක අතීතයේ අපේ යෝගියත් එක්ක බලපුවම ඉතාම අමාරු යෝගයක්. මොකද මේ කාලවල ළමයින්ට විවිධ ආකාර දේවල් තියෙනවා. මනසට විවිධ ආකාර දේවල් තියෙනවා. ඒතර නරක දේ තමයි හොඳ දේ වගේ පේන්නේ. ජන සමාජයේ තියෙන මද්ද්‍රව්‍ය වගේ දේවල් ඒව හොඳයි වගේ පේනවා. අත්හදා බලන්න හිතෙනවා. ඒව කරන්න හිතෙනවා. ඒ වගේම මේ ඉන්ටර්නෙට් වලත් අපි අහලා තින එක එක જાති තියෙනවා. ඒව හොඳයි කියලා හිතෙනවා. ඒව අත්හදා බලන්න ඒව අනුගමනය කරන්න හිතෙනවා. ඒ අතරින් ඒ වගේ අකුසල්නේ වැඩෙන්නේ මනස. දැන් ඔය ඉන්ටර්නෙට් වලනොත් අනවශ්‍ය දේවල් වලට ගියොත් එතන වැඩෙන්නේ ලෝභය, දේසය, මෝහය, මාන්‍ය. ඒ වගේම ඒ බාහිර අනවශ්‍ය දේවල් වලට ගියොත් අකුසලයේ වැඩෙන්නේ. ඒ අකුසලියත් එක්ක හිතේ වික්ෂිප්ත භාවය වැඩි වෙනවා. කල්පනා ශක්තිය අඩු වෙනවා. පොතපත කියව ගන්න බැරි වෙනවා. ඒ වගේ මතක හිටින්නේ නැහැ. විභාගයේ ගියාම විභාගේ ෆේල් වෙනවා. ඊළඟට රැකී ආරක්ෂාවට පුහුණුවකට ගියාම ඒකිනුත් තමන් අසමර්ථ වෙනවා. මේ වගේ දුබලකම් බොහෝමයක් හැදෙනවා ළමයින්ට මේ ආධ්‍යාත්මික ශක්තිය ඈත් වෙලා ගියාම. හරියට මේක දැන් හරියට මේ පළු දෙකක් වගේ ජීවිතයකට. ජීවිතේ හරිය පළු දෙකක් වගේ එක පැත්තක් අභ්‍යන්තරයේ අධ්‍යාපනය කියන ගුණාංගය ජීවිතයට එක පළුවක්. අනිත් පැත්තෙන් ආධ්‍යාත්මය කියන ගුණාංගෙ මෙන්න මේ පළු දෙකම එකහ වුණාම මේ හරියට ගහක දෙපැත්ත දෙකට පැළුවොත් එක පැත්තක් මේ ආධ්‍යාත්මය එක පැත්තක් අධ්‍යාපනය මේ දෙක එක වුණාම ගහ ප්‍රබල ගහක් වෙනවා එහෙම නැත්නම් එක පැත්තක් විතරක් ගියා අධ්‍යාපනය විතරක් හිමින් හිමින් කරගෙන ගියා ආධ්‍යාත්මය දුබල වුණා හරිට ගහ දුබල ගහක් ඒ ගහෙන් ප්‍රයෝජනය අඩුයි ඒ ජීවිතයෙන් ප්‍රයෝජනය අඩුයි අන්න ඒ නිසා මේ ළමයෙකුට ඉතාම වැදගත් මේ පුංචි හෝ දහම් මනසිකාරය පුහුණු කරවලා තියෙනකොට එයාට යම් දෙයකින් ඔය ආනාපාන භාවනාවක් මෛත්‍රී භාවනාවක් බුදුගුණ භාවනාවක් බුද්ධ වන්දනාවක් මේ වගේ දේවල් හුරු කරවනවා හුරු කරාම එයාට හිරියොත්තාපයක් ලැජ්ජා බයක් හිතෙනවා ඒක නට ලැජ්ජා බයයි යාළුවෝ කතා කරන වැරදි දේවල් අනේ අනේ බෑ අපේ අම්මා බණීමට මම ඒක කරන්න බෑ අර ලැජ්ජා බයක් හිතෙනවා මද්ද්‍රව්‍ය බොන්න කතා නෑ නෑ අනේ වට නෑ යන්න බෑ අර ලැජ්ජා බය හිරියොත්තාපය මෙතනින් හදලා දෙනවා අර කුසල ආරම්මණයෙන් භවනා ආරම්මණය ඒ ලැජ්ජා බයත් එක්ක ළමයා ආරක්ෂා වෙනවා ආරක්ෂා වෙනවා පමණක් නෙමෙයි අනාගතේ හොඳ නරක තේරුම් ගන්න වැඩ කරන්න පුළුවන් ශක්තියක් වෙනවා නෑ මම ඉගෙන ගන්න ඕනේ මෙන්න මෙහෙමයි ඔය පැත්තේ ගියොත් ඔක වැරදි පැත්තක් ඔක යන්න හොඳ නෑ මගේ දෙමාපියෝ බලාපොරොත්තුනේ ඔක නෙමෙයි මේ වගේ අර හොඳ ආධ්‍යාත්මයක් හදලා දුන්නාම ඒ හරහා හොඳ ජීවිතයක් හදා ගන්නවා අනාගතේ හරියට දෙපැත්තම ඇති ජීවිතයක් වෙනවා අධ්‍යාපනයේ එක පැත්තකින් අනිත් පැත්තෙන් ආධ්‍යාත්මය කියන පළු දෙකම තියෙන ජීවිතයක් වෙනවා ඒ ජීවිතය තමන්ට ප්‍රයෝජනවත් වගේම ලෝකයට ප්‍රයෝජනවත් බලන්න හොඳ එවැනි රැකී ආරක්ෂා කරන හොඳ මහත්මයෙක් උගත් මහත්මයෙක් හොඳ ගුණවන්තන ඒ ගුණවන්ත භාවයේ ආවේ අර කුඩා කාලේ ඉඳන් එයාගේ හුරුවෙන් දෙමාපියන්ගෙන් ඒ වගේම පරිසරයෙන් ආපු ශක්තියක් අන්නේ ගුණාංගය තමයි ඒතර ආධ්‍යාත්මයේ ශක්තිය එතකොට ඒකම අපේ අධ්‍යාපනයේ හරහා දිග දිගට ගියපු එක තමයි අධ්‍යාපන ශක්තිය මේ පළු දෙකම ජීවිතයට එක්හ වුණා හොඳ කෙනෙක් හොඳ සත්පුරුෂයෙක් මේ ලෝකෙට බිහි වෙනවා ඒ සත්පුරුෂයා යම් විදයකින් හොඳ තනතුරක් දරනවා නම් ඒ තනතුර ඉතාම ප්‍රයෝජනවත් රටේ ලෝකේ මේ කලමනාකරණ ක්ෂේත්‍ර වගේ හොඳ තනතුරක් දරනවා නම් ඒ තනතුර ඉතාම හොඳ සමබර තනතුරක් බවට පත් වෙනවා රටේ නායකයෙක් නම් දේශපාලක කෙනෙක් නම් ඒ කෙනාට ඒ වගේම හොඳ සමබර දේශපාලන කෙනෙක් බවට පත් වෙනවා මද්ද්‍රව්‍ය ආදී දේවල් වලින් තොර ඒ වගේම හොඳ තමන් මහජනයා පිළිබඳව මෛත්‍රී කරුණා හැඟීම් වලින් යුක්තව කටයුතු කරන්න පුළුවන් හොඳ නායකයෙක් බවට පත් වෙනවා රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා ආදී අය නම් ඒ අයටත් ඒ ගුණාංග පිළිටෙනවා ඒ නිසා ඒ ඉහෙළම තැනට යන්න 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 අර ශක්තිය ප්‍රයෝජනවත් වෙනවා ඒකේ ආරම්භය වෙන්නේ අර කුඩා කාලේ ඒ නිසා දෙමාපියෝ විශේෂයෙන් දරුවෝ යොමු කරන්න කුඩා කාලේ දෙපන්සල් එක්ක යන්න බෝධි පූජා බුද්ධ වන්දන එක්ක යන්න මේ වගේ වටිනාකම කියලා දෙන්න මේවා නිතර නිතර යොදවා ගන්න ළමයි කැමති සෙල්ලමට නමුත් කතා කරලා කොහොම හරි යොදවා ගන්න ඒ හරහා ළමයි ආධ්‍යාත්මයෙන් ශක්තිමන්ත කරන්න පුළුවන් ඒ හරහා මේ දෙමාපියන්ට දැක් ගන්න ලැබෙයි මහා දක්ෂ ළමයි බිහි වෙනවා සාමාන්‍ය පෙළ පාසලකට ඉතාම දක්ෂයි ක්‍රීඩා වලට ගියත් ඉතාම දක්ෂයි උසස් පෙළ පාසලකට ඉතාම දක්ෂයි ඒ වගේම ඉතින් එහාට අධ්‍යාපනයට එනකොටත් ඉතාම දක්ෂයි මේ ළමා සමාජයට මේව පුහුණු වෙනකොට ධර්මයේ සුළු සුළුයෙන් හෝ ලබා දෙන්න ඉතාම දක්ෂ ගති මතු කරගන්න ඉතාම උදව්වක් වෙනවා මොකද මනස නිරවුල් භාවයක් ගොඩනගලා දෙනවා අපේ ඇසුරේ භාවනාවට ආවා මේ තරුණ ළමයෙක් එළමයා කියනවා එළමයා උසස් පෙළ කරනකොට එළමයා ඇසුරු කළා පිරිමි ළමයි ඉතින් තමන්ගේ යාළුවෝ ඒ යාළුවා අතර එක ළමයෙක් විශේෂයි උදේම එනවා උදේම ඇවිල්ලා මේ දහම් වචනයක් කියලා දෙන ධම්මපදයේ ගාථාවක් භාවනාවක් මේ වාගේ කරුණා කියලා පිරිස සාකච්ඡා කරන උදේම පාසල් අධ්‍යාපනයේ අනිත්‍යවට කලින් ඒව සාකච්ඡා කරලා තමයි පාසල් අධ්‍යාපනය ආරම්භ කරන්නේ ඉතින් මේ ළමයා කියනවා ඉතින් මේ වාගේ අපිට ඒ දහම් කරුණු කියා දීලා ඒ ළමයා හොඳට අධ්‍යාපනය කළා දිස්ත්‍රික්කයේම ප්‍රධාන ලෙස දිස්ත්‍රික්කයේම පළමු තැනට අරගෙන ලකුණු අරන් උසස් විභාගයේ පාස් වෙලා විශ්වවිද්‍යාලයට තේරුම්පත් වුණා මේ වාගේ ඒ අර ගුණාංග ශක්තිය නිසා ඒ ළමයාගේ දක්ෂකම් එන්නෙන්ඩ ප්‍රබල වුණා අධ්‍යාපනයත් හොඳ ශක්තිමන්ත භාවයට පත් වුණා ඉතින් හොඳට විශ්වවිද්‍යාලයට පසු කරන හොඳ ඉංජිනේරු වෘත්තියකටත් පත් වුණා මේ වගේ පින්වතුනි අර කුඩා දරුවා කුඩා කාලේ එන ශක්තිය තාම වැඩගත් වෙනවා. ඉතින් ඒ නිසාවෙන් ඒ ඕනෑම පවුලක ඔය හොඳ දක්ෂ සමබර ජීවිතයක් ගත කරන අයගෙන් අහලා බලන්න බහුතරයකගේ ජීවිතයන් බැලුවත් කුඩා කාලේ දෙමාපියන්ගෙන් ලැබිච්ච ආභාසය ජන සමාජයෙන් ලැබිච්ච ආභාසය මහා සංඝරත්නයෙන් ලැබිච්ච ආභාසය ඒ හැමදෙනාටම ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.
අපි අවසාන වශයෙන් අපේ ස්වාමීන් වහන්සේගෙන් විමසන්නේ සෝවාන් ඵලයට පත්වීමට භාවනාවෙන් ලැබෙන අනුග්‍රහය කුමක්ද කියන කාරණේයි අපේ ස්වාමීන් වහන්සේ මොකද බොහෝ දෙනෙක් විමසනවා සෝවාන් ඵලයට පත් වෙන නම් භාවනාව වැඩිය යුතුමද කියන කාරණය.
ඉතින් මේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් හැබැයි කෙටි කාලයකින් උත්තර දෙන්න අමාරුයි. නමුත් අපි මේ වේලාව සලකලා විනාඩි කීපයක උත්තරයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. සෝවාන් මාර්ගඵලය කියනකොට සමහර අයට හිතෙන්න පුළුවන් මේ ඉතාම සරල ඉතාම ලෙහෙසි දෙයක් කියලා හිතෙන්න පුළුවන්. හේතුව අපේ අතීතයේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ අය ධර්මාශ්‍රවණය කරන්න ආවා. ධර්මාශ්‍රවණය කළා. ඉතින් අපි අහලා තියෙනවා දහස් ගණනාවක් එකට සෝවාන් මාර්ගඵල ලැබුණයි කියලා. සෝවාන් පමණක් නෙමෙයි ඉහළ මාර්ගඵල සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලත් ලැබුණයි කියන සංඥාවක් අපේ හිතවල තියෙනවා. අන්න ඒ නිසා සමහර අය හිතන්න පුළුවන් මේක ඉතාම ලේසියි කියලා. හැබැයි ලේසිය කෙනෙකුත් ඉන්නවා. හොඳට පාරමී පෙරලා හොඳ ශක්තිමන්ත භාවයට පත් වෙච්ච ඉතාම ප්‍රබල කෙනෙක් ජන සමාජයේ ඉන්නවා ඉතාම අඩු ප්‍රමාණයක්. ඒක නාට ලේසියි. හැබැයි අන්න අයට මේ සෝවාන් මාර්ගඵල ලබා ගන්නට අනුපිළිවෙලට භවනා යෙදෙන්නට ඕන. එහෙම යෙදුනාම තමයි ඒ සෝවාන් මාර්ගඵලයක් ලැබෙන්නේ. ඉතින් මේ සෝවාන් මාර්ගඵලයක් ලැබනවා කියුවාම කෙනෙක් හිතන්න පුළුවන් මේක අපිට හොයාගන්න බැරි එකක්. මේක දැකගන්න බැරි එකක්. මේක මං හිතෙන් විතරක් හදාගන්න එකක් කියලා. ඕන දැන් ටිකක් භවනා කළා. භවනා කරනකොට ඔන්න අහසට ගියා වගේ වුණා. දැන් සෝවාන් වුණා. මේ වාගේ දේවල් වලින් අපි තීන්දු කරන එකක් කියන එකක් හිතන්න පුළුවන් සෝවාන් මාර්ගඵලයක්. එහෙම නෙමෙයි පින්වතුනි. මේ මාර්ගඵලයක් කියන එක තීන්දු කරන්න වෙන්නේ මේ දේ තුළ නෙමෙයි තමන්ගේ කෙලෙසයන්ගේ මොන කෙලෙසයන්ද ප්‍රහාණය වුනේ. අන්නේ ප්‍රහාණය වෙච්ච කෙලෙසය අපි අඳුර ගන්න ඕනේ. ඒ කෙලෙසය අඳුර ගන්න ඕනේ. ඒ කෙලෙසය ප්‍රහාණයන බව අඳුර ගන්න ඕනේ. ප්‍රහාණ වෙලා අවසන් කළ අඳුර ගන්නට ඕනේ. ඒත් මේක ටිකක් තියුණු කාරණාවක්. දැන් අපි උදාහරණයක් ගන්න. අපි දැන් ලෝභය කියන එක අපේ හිතේ තියෙනවා. ඒත් මේ ලෝභය කියන එක අපි අඳුර ගන්න ඕනේ. මොකද්ද ලෝභය කියලා කියන්නේ? මේ ආරම්මණයේ හිත ඇලෙන ගතිය කියන්නේ එක මොකද්ද? ඉතින් ඒක අපි අඳුර ගන්නට ඕනේ. දේශය කියන්නේ? දේශය කියන එක අපි අඳුර ගන්නට ඕනේ. මොකද්ද මේ දේශය කියන එක? ඉතින් ගැටෙන ස්වභාවය. මේ ආරම්මණයත් එක්ක ගැටෙන ස්වභාවය. ඉතින් මේක අඳුරගෙන අපි ඒවට ප්‍රතිපක්ෂව විපස්සනා භාවනා වඩන්නට ඕනේ. පරමාර්ථ විපස්සනා භාවනාව. ඉතින් පරමාර්ථය කියලා කියන්නේ පරමාර්ථ නාම රූපයන් වඩන්නට ඕනේ. ඉතින් මේ කයේ තියෙන රූප කලාප තියෙන විශාල ප්‍රමාණයක් කුඩා කුඩා අංශු ඒවට කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒ වගේම සිතේ තියෙනවා හිත වේති විශාල ප්‍රමාණයක් ඒවට කියනවා සිතවිලි කියලා. ඉතින් මේවා පිළිබඳව අපි අවබෝධයක් හදා ගන්නට ඕනේ. ඉතින් අවබෝධය හැදුනහම අපිට දැන් අර දේශය කියන සිතවිලි අඳුර ගන්න පුළුවන්. අඳුරගන්න අපි අර අර වගේ විපස්සනාවක් කරගෙන කරගෙන යනකොට දේශය ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් වෙනවා අඩු වෙනවා. අඩු වෙලා ගෙහින් කාලයක් ගෙහිලා මේ දේශය අතුරුදහන් වෙලා නැවත උප්පාදින් ලබන්නේ නැහැ. ඔයතර උප්පාදින් එනවාද කියලා අපි නැවත අර දේශ ආරමුණ අරන් බලනවා. කලින් තිබ්බ දේශ ආරමුණ අරන් බලනවා. ඒත් නැහැ. මේක තවත් කාලයක් අපි ගෙහින් බලනවා. ඒ කලින් තිබ්බ දේශ ආරමුණ අරන් බලනවා. අයත් උප්පාදිනේ වෙන්නේ නැහැ. ඒකනේ අතුරුදහන් වෙලා. අන්න ඒ වාගේ කෙලෙසේ සම්පූර්ණ මෙගිල්ලා ගියානම් යන්න ඒක තමයි වැදගත් භාවයට පත් වෙන්නේ. ඒතර සෝහා මාර්ගඵලයේ නෙමෙයි වැදගත් වෙන්නේ මාර්ගඵලයට අදාළ කෙලෙස ප්‍රහාණය වැඩගත් වෙන්නේ. ඒතර කෙලෙස ප්‍රහාණයේදී අපි හිතන්නේ මේ සෝවාන් මාර්ගඵලයට අදාළ කෙලෙස අපිට අඳුර ගන්න අමාරුයි. ඒ කෙලෙස අපිට මේ තේරුම් ගන්න අමාරුයි කියලා. එහෙම එකක් නෑ පින්වතුනේ. බුදුරජාණන් වහන්සේ අපිට අඳුර ගන්න බැරි එකක් පෙන්눔 කරන්නේ. හරියට මේ දහම හරියට තේරුම් ගත්තොත් කැඩපතක් වාගේ හරියට පැහැදිලිව දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ අපිට භික්ෂුන් වහන්සේලාට පෙන්눔 කරනවා මේ අරුණවත් ගමනේ කියන එක. අරුණවත් ගමනේ කියන්නේ හරියට අහසේ පේනවා රතු පාටට මධ්‍යහණයක් කියලා පෙන්වන හරියට තමන්ගේ හේමලයාගෙන් තමන්ට දැක ගන්න පුළුවන් මධ්‍යහණය. ඒ වගේම ඉර බැස යාමක් කියලා පෙන්눔 කරනවා. ඒකත් ඒ වගේ දැක ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ දහම ඉතාම පැහැදිලිව දැක් ගන්න පුළුවන් දහමකෝ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුම් කරන්නේ. ඒ දේ අපිට වටහා ගන්න බැරිකම වෙනම කාරණාවක්. ඒ වටහා ගන්න බැරි වෙන්නේ අපි ඒ සම්බන්ධව කරුණු අධ්‍යයනය කරලා නැහැ. ඒ සම්බන්ධව කරුණු තේරුම් අරගෙන නැහැ. ඒ නිසායි අපිට වටහා ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා පළමුවෙන් අපි මේ දේවල්
වටහා ගන්නට ඕනේ. මොකද්ද මේ සක්කාය දිට්ඨිය? සක්කාය දිට්ඨිය කියන්නේ ඒක කොහොමද අඩු වෙන්නේ? ඒක කොහොමද අතුරුදහන් වුණායි කියලා දැනගන්නේ කොහොමද කියලා තමයි දැනගන්නට ඕනේ. ප්‍රථමයෙන් බලන්න දැන් අපේ යම් බඳු කටයුත්තක් කරනවා මේ හැම තැනකදී මෙම මමය කියන මගේ මේ කියන මගේ ආත්මය කියන කිදිටපත් වෙනවා. අපි අහනවා කෙනෙකුගෙන් කොහෙද යන්නේ? ඉතින් මම මේ අහවල් වැඩේකට යනවානේ. මොකද්ද කරන්නේ? මම මේ අහවල් වැඩේ කරනවානේ. ඉතින් මොනවද මේ කරන්නේ? ඉතින් ඒ කරන දේ සම්බන්ධව හැම එකකදීම මේ මමත්වයේ ඉස්සරහට ඇවිල්ලා තමයි කරන්නේ. ඒකත් එක්ක බැඳිලා තියෙන්නේ අපි. මමත්වයත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒතර මමත්වයත් එක්ක බැඳිච්ච චිත්ත වීති පරම්පරාව තමයි මේ අපිට හානිකර පරම්පරාව. කටයුත්ත නෙමෙයි. දැන් අපි කෙනෙක් කියනවා අපි මොනවද ඔය කරන්නේ? ඉතින් මම මේ ආහාර අනුභව කරනවා. ඒතර බලන්න ඉතින් මමත්වයත් එක්ක බැඳිච්ච චිත්ත වීති පරම්පරාව හානිකරයි. අපිට කියන්න පුළුවන් ආහාර අනුභව කරනවා ඒතර කෘත්‍ය වෙලා මම ආහාර අනුභව කරනවා එකත් කියන්න පුළුවන් මේ ආහාර අනුභව කරනවා. ඉතින් එතනදී අර මමත්වයේ කියන චිත්තපාදීති පරම්පරාව අයින් වෙලා ගෙහෙල්ලා. අන්න ඒ වගේ මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපි වරදවාගෙන මේ මමය මගේය මගේ ආත්මය කියන වරදවාගෙන දුවන චිත්තවේති පරම්පරාවක් අපේ සිත තුළ දුවනවා. ඒක දිගට දුවනවා, අඛණ්ඩව දුවනවා, උප්පත්ති ඉඳන් මරණය දක්වා දුවනවා, නැවත ජීවිතයකත් ආරම්භ වෙලා දුවනවා. මෙන්න මේ චිත්තවේති පරම්පරාව හරියටම අර ලෝභය වගේ චිත්තවේති පරම්පරාවක්. දේශ පරම්පරාවක දේශ පරම්පරාවක් මෝහය වගේ මාන්නය වගේ චිත්තවිති පරම්පරාවක්. ඉතින් මේක හැම හිතකටම හැම කටයුත්තකට මුල් බැහැගත්තු පරම්පරාවක්. ඒ චිත්තවිති පරම්පරාව. ඉතින් ඒක රූපයට පමණක් නෙමෙයි ඒක ස්කන්ධ පහටම මුල් බැහැගෙන තියෙන වේදනාවට සංඥාවට ඒ වගේම සංකාරවලට විඥාණයට කියන ස්කන්ධ පහටම මුල් බැහැගෙන තියෙන්නේ මමය මගේය මගේ ආත්මය කියන. ඉතින් මේ වේති පරම්පරාව අපි අඳුර ගන්නට ඕනේ. ඒක අඳුරා ගන්න නම් අපේ සිතුවිලි පිළිබඳව හොඳ අවබෝධයක් තියා ගන්නට ඕනේ. ඒ කියන්නේ අපේ සිතුවිලි පිළිබඳව අවබෝධයක් තියාගෙන වැඩ කරන්නට ඕනේ. එතකොට අපි අඳුර ගන්නවා දැන් අපි විපස්සනා භාවනාවන් දිගට කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් අර තමන් මමය මගේය මගේ ආත්මය කියන චිත්ත පරම්පරාව ක්‍රමක්‍රමයෙන් තුනී වෙනවා. කාලයක් යනකොට භාවනා වඩනකොට විශේෂයෙන් නාම රූප ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද ඒ වගේම උදයවය ඒ වගේම ත්‍රිලක්ෂණය අනිච්ච දුක්ඛ අනාත් මේවා හොඳට මනසේ පුහුණු වෙනකොට අර ක්‍රමක්‍රමයෙන් අර චිත්ත වේති පරම්පරාව මමය කියන වැරදවාගත්තු පරම්පරාව දුබල වෙලා ගිහිල්ලා අතුරුදහන් වෙනවා. අතුරුදහන් වුණාම දැන් තේරෙනවා මමය කියලා ගන්න කෙනෙක් නැහැ, ආත්මයක් වශයෙන් ගන්න දෙයක් නැහැ, සත්‍යයක් පුජ්‍යලෙක් ආත්මයක් නැහැ. මෙන්න මේ ස්වභාවය දැන් තව ටික කාලයක් ගිහින් බලනවා. දැන් හිතලා බලනවා මමයි කියලා අරගෙන දැන් හිතලා කතා බහ කරලා කටයුතු කරලා බලනවා. ඒත් එන්නේ නැහැ අර ගතිය. කලින් Tamanට ආත්මය වශයෙන් වෙලිලා තිබුණු ගතිය දැන් එන්නේ නැහැ. අන්න එහෙමනම් ඒක තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කියලා කියන්නේ. මේක Tamanට මාර්ගය හරියට අනුගමනය කරා නම් මේක අඩුවෙච්ච ආකාරය ඒ වගේම මේක හිස්වෙච්ච ආකාරය Tamanට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ මාර්ගය හරියට යන්නට ඕනේ. වෛද්‍ය වෘත්තියේ හරියට වෛද්‍ය වෘත්තියේ දේවල් පාඩම් කරලා විභාගේ පාඩම් කරලා අනුපිළිවෙලට ගිහිල්ලා වෛද්‍ය වෘත්තියක් ලබා ගත්තා නම් ආපු ගමන තමන්ට පැහැදිලි. ඒ මාර්ගය හොඳටම පැහැදිලි. ඒ වගේ තමයි මේ ගමනත් හොඳටම තමන්ට ආපු ගමන පැහැදිලි. ඒ පැහැදිලි වෙච්ච කාරණේ නිසාම විචිකිච්ඡාව අයින් වෙනවා. ඒතර මේ විචිකිච්ඡාව අයින් වෙන්නේ මේ මාර්ගය පරිපූර්ණ වෙච්ච හන්දා. එතෙන් තමන්ට ආපු මාර්ගය අය මේක සැකයක් නෑ, මේ මාර්ගය ඒකායන මේකමයි මාර්ගය කියලා. වෛද්‍ය වෘත්තියට නම් ඒ වෘත්තිය හොඳට පුහුණු වෙලා එතෙන් ආවහම තමන්ට සැකයක් නැහැ. මේ කරපු දේ හරහා පමණයි හරි වෛද්‍යරයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. නිවැරදි අත්දැකීම් සහිත අවබෝධය සහිත වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වෙන්නේ මේ ක්‍රමේ හරහා පමණයි. ඒ වගේම දහමෙන් අපිට මේ ක්‍රමේ හරහා පමණයි හරි දහම් හරි මාර්ගයේ හරි අවබෝධයක් කරා යන්න පුළුවන් වෙන්නේ. මේ සක්කාය දිට්ඨිය අයින් කරන්න පුළුවන් මාර්ගය මේකමයි කියන අපිට නිසැකයක් ඇති වෙනවා. විචිකිච්ඡාව සැකය සම්පූර්ණම අයින් වෙනවා. ඒ නිසාම වෙනත් ක්‍රම වලින් මේක කරන්න බෑ. මේ කරන්න පුළුවන් වෙන්නේ එකම ක්‍රමය බුදුරජාණන් වහන්සේ මේ කියන ක්‍රමයෙන් පමණයි. සීලබ්බත පරාමාස මේ තුන එකට සම්බන්ධයි. අපි හිතන් ඉන්නේ මේවා සම්බන්ධතාවයක් නෑ, මේවා මේ අන්තෝ ජටා බහි ජටා, මේවා නිකං ඔය බුදුරජාණන් වහන්සේ කියපු ඒවා. නිසා මේවා අපිට වටහා ගන්න පුළුවන් ඒවා නෙමෙයි කියලා අපි හිතන් ඉන්නේ. එහෙම නැහැ පින්වතුනි. හරියට ලෝභ හිත ක්‍රමක්‍රමයෙන් තුනී වෙලා ගියා අතුරුදහන් වුණා වගේ සක්කාය දිට්ඨියත් ක්‍රමක්‍රමයෙන් තුනී වෙලා අතුරුදහන් වෙලා යනවා. ඒ පිළිබඳව අපි පැහැදිලි අවබෝධයක් ලබා ගත්තාම විචිකිච්ඡාව අයින් වෙනවා. ඒකම සීලබ්බත පරාමාස කියන වෙනත් සීල ක්‍රම පිළිබඳව තියෙන විශ්වාසය ඉතින් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා යනවා. මෙන්න මේ වගේ තාම පැහැදිලි මාර්ගයකයි අපේ භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වුම් කරලා තින්නේ. ඒ මාර්ගය අනුගමනය කරන්න එතකොට සැබෑ සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන්. හැබැයි නැති වුණොත් අපිට වෙන්නේ අපි වැරදි තැනක අපි සෝවාන් වෙලා කියලා හිතන් ඉන්නවා. අපිට එක අවස්ථාවක ස්වාමීන් වහන්සේ නමක් කියනවා. මේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ භාවනා කරන්න ගියා යම් තැනකට. ගිහිල්ලා භාවනා කරනකොට අහසට ගියා වගේ දැවුණා. ඒ වෙලාවේදී මේ ගිහින් ගුරු ස්වාමීන් වහන්සේට කිව්ව ස්වාමීන් මං අහසට ගියා වගේ දැවුණායි කියලා. ඒ වෙලාවේ ගුරු ස්වාමීන් වහන්සේගෙන් ලැබිච්ච තීන්දුව තමයි සෝහා මාර්ගඵලය ලැබුණායි කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඉතින් හිතා ගන්න බැරි කමක් ඇති වුණා. ලොකු සතුටක් ඇති වුණායි කියනවා. ඉතින් ඒ වෙලාවේ අර ගුරු ස්වාමීන් වහන්සේ උස්ස ගන්න තරම් හිතට ශක්තියක් ආවායි කියනවා. නමුත් එක කාලයක් යනකොට අර ස්වභාවය හැමදාම එක වගේ එනවලු. හැමදාම මේ වගේ ස්වභාවයක් දැනෙනවලු. ඉතින් දෙවන ගුරු ස්වාමීන් වහන්සේටත් උත්තරයක් දී ගන්න විදියක් නැහැ මොකද්ද කියලා. අන්න ඒ වගේ අද්දකීන් නැති අය කුඩා දේවල් වලට අර මාර්ගඵලය ලබා දෙනවා. නමුත් අද්දකීන් තියෙනවා නම් කුඩා දේවල් වලට නෙමෙයි මාර්ගඵලය ලබන්න ඕනේ. මෙන්න මේ කෙලෙස් අප්‍රහාණයටයි මාර්ගඵලය ලබන්න ඕනේ. නිසා පින්වතුනි මාර්ගඵලය ඔස්සේ වැඩ කරන්න එපා. කෙලෙස් අප්‍රහාණය ඔස්සේ වැඩ කරගන්න. යම් කෙනෙක් සෝහාන් මාර්ගඵලය ලබන්න ඕනේ නම් අනේ මං සෝහාන් වෙන්න ඕනේ කියන එකේ වැඩ කරන්න එපා. නෑ මම මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය නැසීම උදෙසා වැඩ කරනවායි කියන එක ඔස්සේ වැඩ කරන්න. ඒ පිළිබඳව කරුණු හොයලා ඒවා සම්මංගේ සිත තුළින් අයින් කරගන්න උත්සාහවත් වෙන්න. ඒ හරහා අපිට පුළුවන්කම ලැබෙනවා සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම අයින් කරන්න, විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම අයින් කරගන්න, සීලබ්බත පරාමාස සම්පූර්ණයෙන්ම අයින් කරගන්න. මේ වාහන කොට අපිට දැනේවි මේක ගොඩාක් ගැඹුරු දෙයක්, ගොඩාක් අමාරු දෙයක්. නෑ පින්වතුනි අපි ටිකෙන් ටික කරගෙන යන්න. කොච්චර අමාරු දේවල් වුණත් ටිකෙන් ටික කරගෙන යනකොට අපි හරි තැනට එන්න පුළුවන්. අර වැරදි තැනට ගිහිල්ලා වැරදි දෙයකට ගිහිල්ලා වැරදි තැනකින් අපි වැරදි දෙයක් අපි නිර්මාණය කරගන්නවට වඩා ටිකක් අමාරුවෙන් හරි දේ නිර්මාණය කර ගැනීම අපේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ කාරණාවන් සැලකිල්ලට අරගෙන අපි හරි භාවනාව දිනු කරගන්න අපි උත්සාහවත් වෙමු. අපේ මේ පින්වතුන් හැමදෙනාටම මේ භවනා මාර්ගයන් පිළිබඳ කුඩා කුඩා අත්දැකීම් ලබා ගන්න ලැබේවා. ඒ වගේම ධර්මඥානයත් දහම් පොතපත කියවීමෙන් ධර්මාශ්‍රවණය කිරීමෙන් වැඩි දියුණු කර ගන්න ලැබේවා. ඒ වගේම භවනා අත්දැකීමොත් වැඩි දියුණු කර ගන්න ලැබේවා. මේ ඉතාම වටිනා යුගයක මේ පින්වතුන්ට හැමදෙනාටම භවනාවේ ගැඹුරු අත්දැකීම් ලබාගෙන මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නත් ලැබේවා කියන අපි ආශිර්වාද පවත්වන අතර මේ වකවානු ඉතාම වැදගත් කාලයක් මේ තුන් ලෝකයටම කල්ප ගණනාවකින් එහෙම නැත්නම් අති දීර්ඝ කාලයකින් පහළ වෙන ශ්‍රේෂ්ඨ මුතුමන් වහන්සේ පහළ වෙච්ච යුගය, ඒ වගේම මේ ශ්‍රේෂ්ඨ මුතුමන් වහන්සේ ලෝතර බුද්ධත්වයටපත් වෙච්ච යුගය, ඒ වගේම මේ ශ්‍රේෂ්ඨ මුතුමන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙච්ච යුගය කියන බුදු තෙමඟුල සිද්ධ වෙච්ච විශේෂ කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදය තුළ අපි නිවැරදි දහම් අනුගමනය කරමින් ගුණධම් දිනු කරගෙන පාරමී පුරාගෙන සැබෑ නිවන අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න අධිෂ්ඨාන පිහිටුවා ගනිමු. මේ සෑම දිනාටම ඉතා පහසෙන් මේ ධම්ම ගනුගමනය කරගෙන පාරමී පුරාගෙන නිවන් දකින්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. තේ ධර්මාශ්‍රවණය කළ කුසලය අනුභව බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා. උපනපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා. සුවසේ පාරමී පුරා ගන්න, සුවසේ නිවන් අවබෝධ කර ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.
ඊතාත්ම යහපත් අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අප සියලුම දෙනා එක්ව උන්වහන්සේ අපිට ආශිර්වාද කළාසේම අපි මේ ධර්මය ශ්‍රවණය කරලා අපේ හිත නිවාසනසා ගත්තා අපි අරමුණක් ඇති කරගත්තා අපේ හිත සමාධිමත් කරගන්නා වූ ආකාරය පිළිබඳව එහෙමනම් ධර්ම ශ්‍රවණයෙන් රැස්ුණා වූ කුසලානිශංස බලයෙන් අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මේ භවයේදීම ඉතාමත් පහසු ආකාරයෙන් නිර්වාණය අවබෝධ කරගන්නට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු උන්වහන්සේට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය ලැබේවා ඒ වගේම සම්‍ය දෘෂ්ටික දිව්‍යාංගයේ ආශිර්වාදයේ උපකාරය ලැබේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරමු එහෙමනම් සිත ශක්තිමත් කරගෙන නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම පිණිස සෝවන් ඵලයේ ඔබ බලාපොරොත්තු වෙනා නම් ඒ සඳහා ක්‍රියාත්මක වීම පිණිස කටයුතු කිරීම පිණිස ඔබ තුල නොමද උත්සාහය වර්ධනය වේවා තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා කියලා සිරස FM පන්සිල් මළුවේ අපි ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.